ඥානිය පහළ වෙනවා. එතකොට නාම රූප පහළ වෙනවා, උපදිනවා. මේක බලන්න, මේක බොහොම ගැඹුරු එකක් හාමුදුරුවෝ දෙන්නේ. මොකද ගැඹුරු ජර්මන් හාමුදුරුවෝ ගැඹුරුයි කියලා මයි ගුරුදේවන් වහන්සේ කියන. හැබැයි කරන්න දෙයක් නැහැ. මම බල මේක සරලයි. ඇත්ත ලොකු දෙයක් නෙමෙයි. තේරෙනවනේ තණ්හා කරන ගතිය අපිට තිබ්බොත්, අපිට කර්ම විපාක තිබ්බොත් අන්තිම මොහොතේදී කොහොම කල්පනා වෙනවා කියලා ඕක තේරුම් ගන්න අමාරුද? නෑ නේද? මං හිතන්නේ. එතකොට අන්තිම මොහොතේ ඔහම අන්තිම කල්පනාවකුත් එනවා. අපි දන්නවා අන්තිම හුස්මකුත් යනවා. මම දන්නවා ගොඩක් කට්ටිය මේ ගැන කල්පනා කරලා නැතුව ඇති. දැන් මේ හාමුදුරුවෝ කියනකල් මේ වෙලාවේ මේ ආපු එක, මේක මේ මහාන කරන්නවත් රහත් කරන්නවත් නෙමෙයි. තමන්ට දුක නැතුව මේ ජීවිතේ මෙහෙම ඉන්න, මේ ආත්මෙදී බයක් නැති වෙන විදියට කාලය ගත කරන්න කියන කරුණු ටිකක් තමයි. එතකොට ඕම තියෙනවා. දැන් හිතන්න පින්වතුන්ලා, දැන් මේ ලෝකේ දැන් මේ පංචේන්ද්‍රයන් වලට ආශාව සම්පූර්ණයෙන්ම නැති කරලා කර්ම නැති කරපු කවුරු හරි අපි දන්නවද මේ මග යන සෝවාන් වෙච්ච සකුදාගාමි අනාගාමි අරිහත් කියලා අපි අහලා තියෙනවා. ඒ ඵල හතරෙන් කොයි ඵලයටපත් වෙච්ච උත්තමයන්ටද මේ කාම ලෝකේ, මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ලෝකේ ආශාව සම්පූර්ණයෙන්ම නැත්තේ, කර්මත් නැත්තේ? අපි දන්නවා අනාගාමි කියලා. මෙහාට ආයෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ වගේ උතුමෙක් ගැන ඔම හිතන්න. දැන් මේ මම කියන දේ පොඩ්ඩක් ඇඟ සැහැල්ලු කරන් හොඳට අවධානය කරනකොට තමන්ට මේ වෙලාවෙත් කමටහනක් මේක දෙන්නේ. කමටහනක්. එතකොට හිතන් මේක ධර්මයේ කල්පනා කරන ධම්මානුපස්සනා කියන එක සිද්ධ කරන අවස්ථාවක්. එතකොට ඒ උතුමන් වහන්සේලාට මෙහි කිසිම ආසාවක් නැහැ. හැබැයි ශාන්තියට, බ්‍රහ්ම ලෝකෙට, භාවනාවට තාම ආසාව තියෙනවා. එතකොට ඒ වගේ උතුමෙක් දැන් අපවත් වෙනකොට මොන උන්වහන්සේටත් තියෙනවා හුස්ම, අන්තිම හුස්ම යනවා. ඒ වගේම ওই වගේ අන්තිම සිතුවිල්ලක් එන්න පුළුවන්. දැන් අර වගේ කෙනෙකුට අන්තිම හුස්මත් යනවා, අන්තිම සිතුවිල්ලකුත් යනවා. කවදාකවත් දැන් බණකින් හරි අහලා මතක් වුණොතින් මේ මැරෙන වෙලාවට හුස්මට හිත තියන්න ඕනේ කියලා, ඒ වගේ සාමාන්‍යයෙන් ආසාවයි කර්මයි තියෙන කෙනෙකුට බලෙන්ම හුස්මට තියාගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ ස්වීප් එකක් වගේ චාන්ස් එකක් ලැබෙයිද? මොකද්ද හිතන්නේ? එහෙම තියාගන්න වෙන්නේ නැහැ. හේතුව අපි මරණ බයෙන් කොහොමදත් දඟලයි 119 ගහයි, ඉක්මනට ඇම්බුලන්ස් එකක් ගේන්න හරි මොකක් හරි මොන හරි දඟලයි හුස්ම ගන්න. අරවා පලාතවත් කල්පනා වෙන්නේ තව මොකද්ද අන්තිම කල්පනාවට අපේ හිත එකපාරටම අනිවාර්යයෙන්ම යනවා. එතකොට අනාගාමි උතුමෙකුට එහෙම ආසා නැහැ. එහෙම දඟලන ස්වභාවයකට තරම් ආසාවක් නැහැ. පංචේන්ද්‍රියගේ ළමෙක් මතක් වෙන්න ආසාවක් නැහැ. ගෙවල් දොරල් යාන වාහන ඒවා මතක් වෙන්න ආසාවක් නෙමෙයි නෑ. පංචේන්ද්‍රියන් වලට ආසාව නැහැ. හැබැයි උන්වහන්සේටත් අන්තිම හුස්ම යනවා. හුස්මට තියාගන්න පුළුවන් වෙයිද? නැත්තම් මොනවා හරි හිත යන දෙයක් තියෙනවද තාම? මොකද්ද හිතන්නේ? හිත යන දෙයක් තියෙයිද? හරි, තියෙනවා කියලා කට්ටිය කියනවා. ඔව්, සාන්තිය, භාවනාව. එතකොට මේ සාන්තිය කියන්නේ මේ දැනීම් වල සැප වේදනාව, දුක වේදනාව, උපේක්ෂා වේදනා කියලා කියනවා. ඒ ශාන්තිය තමයි අරමුණක් වෙන්නේ. විඤ්ඤාණයට හේතු තියෙනවා. එතකොට විඤ්ඤාණයට හේතු තියෙනවා නම් විඤ්ඤාණය පහළ වෙනවා, නාම රූප පහළ වෙනවා, උපත්තිය ලැබනවා කොහෙද? බ්‍රහ්ම ලෝකේ. දැන් හිතන්නේ ඒක තමන්ට උනා කියලා. තමන්ගේ කිසිම ආසාවක් නැති වෙනවා. කිසිම දැනීමකට, ශාන්තියට පවා තමන්ට උනා කියලා දැන් හිතන්න. මේ අන්තිම හුස්ම යනකොට මේ හුස්මට තියාගන්න පුළුවන් වෙයිද බැයිද? එහෙම ආසාවක් නැත්තම්, කර්මත් නැත්තම්, තණ්හා කරන ගතියත් සම්පූර්ණයෙන්ම නැත්තම් මෙහෙම තියාගෙන ඉන්න පුළුවන් වෙයිද බැයිද? තියාගෙන ඉන්න පුළුවන් වෙනවා පින්වතුනි. මෙහෙම තියාගෙන හිටියොතින් විඥානයක් පහළ වෙන්න හේතු තියෙනවද නැද්ද? විඥාණයට අරමුණක් ඕනේ. අරමුණක් නැ, ගන්නේ නැතුව මේක හුස්මට ඇලිලා නැ. අන්න එතකොට එහෙම තියාගෙන හිටියොතින් විඥානේ පහළ වෙන්න ඉඩක් නැහැ. මේක මට තේරුම් කළා ගුරුදේවන් වහන්සේ ගැඹුරුයි කියලා මට කියනවා. මේක ගොඩාක් ලොකු අර්ථයක් දෙනවා මේ අපේ තණ්හාවයි පංච උපාදාරස්කන්ධයි. අපි මෙහෙම කොහොමද මේ තණ්හාවත් එක්ක මේ යන ගමනත් එක්ක විඥාණය නිතරම පවත්වාගෙන පෝෂණය කර කර යනවා. එතකොට බුදුහාමුදුරන්ට මේ ඌමනාවක් නැහැ අපිව නිකන් සදහටම දුක නිවන්නයි බුදුන් වහන්සේට ඕනේ අපි. ඉතින් මේක සාමාන්‍යයෙන් මම අර කිව්වා වගේ විඥාණය කියන එක දැනුම හරිම බිඳුවයි. ඒ කියන්නේ නූතන යුගයේ. හැබැයි පැරණි කාලේ කියන්නේ ඍෂිවරු අතරයි බෝසතන් වහන්සේ විඥාණය කර්මානුරූපව එන්නේ කියන එක දැනුම තිබ්බා. එතකොට උන්වහන්සේලා ඒකෙ මිදෙන්න ක්‍රමයක් හෙව්වා. කොහොමද හෙව්වේ? භාවනාවෙන්. සීල සමාධිය වඩාගෙන. මොකද උන්වහන්සේලාට පෙවුණා පෙර භවයේ ලෝභයේ ద్వේෂයේ ඇති වෙච්ච විදියටයි මේ දැන් ගොඩක් කට්ටියට දුක සැප විඳින්න වෙලා තියෙන්නේ. එතකොට දැක්ක කෙලින්ම දුකට හේතුනේ කොහේ හරි ලෝභයකින් ද්වේෂයකින් කරපු කර්ම. එතකොට තේරුණා මේ සමාධිමත් හිතකට ආවම ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ. එතකොට මේක විමුක්තියක් මෝක්ෂයක් හැටියට එදා ඒගොල්ලන්ට තේරුණේ. ඒක පවත්තගෙන ගිහිල්ලා ගොඩක් විට සමහර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න ඇති. හැබැයි බෝධි මූලියේදී බුදුන් වහන්සේට තේරුණා මේ ආයනවා. ආයනවා, ආයනවා. මේකේ කිසිම නැවතීමක් නැහැ. එතකොට මේ ඒ ශාන්තියට පත් වුණා කියන්නේ ඒගොල්ලන් ඒකට නම දානවා මේ බොස්තන් වහන්සලා ඒක ඍෂිවරු පිරිසුදු විඥානය කියලා, pure consciousness එක කියලා. ඒ කියන්නේ ලෝභයෙන් දෝෂ ද්වේෂයෙන් තොර ඒත් විඥානයක්. විඥානයකින් මිදිලා නැ, භව සංසාරයෙන් මිදීමක් නැ. එතකොට මේ සව විඥානයක් පහල කරන් මේ විඥාණයෙන් මිදෙන් විඳීමක් වෙන්නේ නැ. බුදුන් වහන්සේගේ බෝධි මූලයේ ලොකුම විශේෂ මේක තමයි, මේ විඥාණයෙන් නිදහස් වෙන ආකාරය, විඥානයක් පහළ නොවන ආකාරය. ඒක ප්‍රඥාවෙන් පඤ්ඤාවෙන් නිදහස් වෙන ආකාරය. මේක අපිට ලැබිච්ච විශාල හෙළිදරව්වක් බුද්ධත්වයෙන්, බුදුවරයෙක්ගෙන්. ඒ කියන්නේ මේ භව ගමන තණ්හාව දැන් අර වගේ සමාධිගත වෙච්ච අවස්ථාවෙත් ලෝභය ද්වේෂය නැ පංචේන්ද්‍රියන් වලට. හැබැයි තණ්හාව තාම තියෙනවා, දැනීමක් තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම ඒ දැනීමකට සම්පූර්ණයෙන්ම ආසාව නැති වෙන ප්‍රඥාව අවදි කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඥානයක් හැටියට ඒක පහළ වෙනකොට ඇති වෙන එකක් තමයි සම්පූර්ණයෙන්ම අර සමාධිය, තර්සාන්තිත් සියලු දැනීම් උද්දාල යනවා. එතකොට මේ සාමාන්‍ය ධානත් මේ කාම ලෝකයේ තියෙන ආසාවල වලින් මිදෙන එකක්. මේක ඒ දැනීමෙන් උත් මිදෙන සම්පූර්ණයෙන්ම ඍණනම් මේක ඍණ ඩබල් ඍණ. අන්න ඒ වගේ සම්පූර්ණයෙන්ම විරාගයේ පැත්තට යන නිවන කියන මේකටපත් වෙන එක. ඉතින් මේක මම තේරුම් කරේ මේක මේ අපි දැන් මේ බුද්ධ වචනය එදා ඒවා මං කියන්නේ ඇඳගාව තියාගෙන තමට කමඨහන් වශයෙන් වඩන්න පුළුවන්. හේතුව දැන් මේ කාලේ වුණත් පින්වතුල්ලා කර්ම රැස් කර කර යනවා. අපි වාහනේ එලවනකොට හරි ක්‍රොස් කරනකොට හරි හැම වෙලේම අපි ඇලෙන දේවල් තියෙනවා, ගැටෙන දේවල් තියෙනවා. පවුලේ ඉන්නකොට හරි මොකද දැන් මගේ අරමුණ තමයි අර ඥාතින්ට නොවිච්ච දේ වෙන්න ඕනේ සිල් දරාට. ඒගොල්ලන් ඔච්චර පිංකම් කරාට අර වගේ මලුන්ගේ ලෝ කියන්නේ ඒක හරිද? මොකක් හරි අඩුවක් වෙලා තිබ්බා මේ බුද්ධ ශාසනේ. ඉතින් මම දැක්කා එදා දවස් පහේ නේවාසිකව ඉසිපතන ආරාමේ තිබ්බ වැඩසටහනේදී එක මම පොඩි තරුණ කාලේ ඉඳන්ම දන්න මෑණියු කෙනෙක් ඉන්නවා. එයාගේ ජීවිතයත් පටාචාර කෙනෙක්ගේ වගේ ජීවිතයක්. එයා මගේ ඥාති කෙනෙක් බඳින්න හිටියා. එයා නැති වුණා. ඊට පස්සේ එයාගේ ඉස්කෝලේ ගිය යාළුවාව බැන්දා. එයාවත් දික්කසාද වෙලා තවත් මිනිහෙක් එයාත් එක්ක ඒ ළමෙක් හම් වෙලා ওই විදියට එයාගේ දුක් ප්‍රශ්න ඇති වෙච්ච හැම වෙලා මාව ඇවිල්ලා මුණ ගැහුණා. හැබැයි ධර්මයටත් මේ නිවන් මඟ යන්නත් බොහොම කැමැත්තක් තියෙනවා. ඉතින් මේ මෑණියෝ තනියම මේ ළමයාවත් බලාගෙන ආර්ථික ගැටලුත් එක්ක බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරනවා මන් දන්න තරමින්. කොහොම හරි මේවා මේ වැඩසටහන් වලටත් ආවා. ඇවිල්ලා ගිය පොයේ නෙමෙයි ඊටසල පොයේ ඊට කලින් තමයි තිබ්බ ওই වැඩසටහන. මාව ඉක්මනට හම්බෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ කියලා මට පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම බැලුවා මේ පොයේ දවස පොයේ ඉවරෙන් ඉස්සලා පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම පණිවිඩයක් ආවම මට කල්පනා වුණේ එක්කෝ මෙයා දිවි නසා ගන්න ඉන්නවා, ඔහොම එක පාටම කරන්න ඕනේ කියලා කියන්නේ. කොහොම හරි මම ඒ සංවිධාන කරන මහත්තයට කිව්වා මාව මේ ස්ථානයේ ඉක්මනට මුණ ගැසන්න කියලා. මම මුණ ගැහුණාම මට තේරුණා ඒ දුව කිව්වා මට, ස්වාමී වංශ අර එදා ඔබ වහන්සේගේ දවස් පහේ මේකෙන් පස්සේ මට නිකන් ගෙදර සාමාන්‍යයෙන් මගේ ළමයත් එක්ක තමයි කේන්ති යන්නේ, ළඟමින් අයත් එක්ක. මොකද ඒගොල්ලන් එක එක ඒවා කරනකොට මම මේ මහන්සි වෙලා මෙයා වෙලා ඉන්නකොට මට බොහොම මං යට ආදරේ ඒ ළමයට, හැබැයි මට බොහොම කේන්ති යනවා. එදා වැඩසටහනින් පස්සේ දවස් පහක් මම ඇවිල්ලා, දැන් අද වෙනකල් ස්වාමී වංශ මට ඒ ළමයා ඒ දා කරපු, ඒ කියන්නේ වෙන්ද කරන මගේ හිත මේවා කරන කරුණු කරත් කිව්වත් මට තාමත් කේන්ති ගියේ නැහැ ස්වාමී වංශ. එයාට උත්තර දෙනවා මම, එයාට මේ අර ප්‍රතික්‍රියාවක් නැහැ මට. එහෙම අන්න ඕක තමයි මට වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ඔය ඉන්න ජීවිතේ මනුෂ්‍යාත් භවයේ ලැබිලා ඉන්න පරිසරය තුළම මේක අපේ මොලේ ප්‍රශ්නයක් පින්වතුනි. මේක යහමින් ඒ සීල සමාධි ප්‍රඥා කියන එක තමන්ට හරියට ඥානයක් වශයෙන් වැඩිලා තියෙනවා මදි. දැනුම වශයෙන් අරන් ඇති, දන්නවා කියලා හිතෙන්න පුළුවන්. මේක ප්‍රායෝගිකව තමන් මේ මොහොතේ භාවනාවක් වශයෙන් මේ ලෝකෙ දිහා බලන්න ඒක පාවිච්චි කරන එක කරනවා මදි. ඒක අපි දැන් ඒක අපි මම පොඩ්ඩක් මේකේ තේරුම් කරනවා. ඉතින් ඒව අපි මතු කරොත් තමයි පින්වතුනි තමන්ට ඒ උතුම් වර්තමානයේ ඉන්නකොට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, හිත මහන්සියක් නැතුව යුතුයකම් ඉෂ්ට කරන් ඉන්න පුළුවන් ක්‍රමයේ අල්ලගන්නේ. මේක ක්‍රමයක්, දිනචරියාවක් වගේ, මේක දිනචරියාවකට ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මම මේ කියපු කාරණා දැන් ස්වාමී වංශය දන්නවා. දැන් මේ ධර්මය ගොඩාක් මේ දැනුම පැත්තෙන් සෑහන කට්ටිය මේක පරිශීලනය කරලා තියෙනවා. හැබැයි ධර්මයේ හිතෙන් බලන්ඩ කල්පනා කරන්ඩ අන්න ඒක අපිට ප්‍රායෝගිකව මදිද. සමහරට මෙහෙම දේශනාවක් උනත් දීලා මට දැන් පිට වෙන්න පුළුවන්. දැන් මිනිස්සු මට සාදු සාදු කියලා එක පැත්තකින් මේවා කරන්න පුළුවන්. තව ඕකම අනිත් පැත්තකින් කට්ටිය ගල් ගහන වෙලාවක් තියෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ වැඩ කරන කර්ම විපාකයක් හාමුදුරන් විඳිනවා. ඉතින් මේකට ඇලෙන්නෙත් නැතුව අරබ ගල් මුල් ගහනකොට ගැටෙන්නෙත් නැති මනසක් අපේ හැදෙන්න ඕනේ. මේ දෙකම එකයි, ලොකු වෙනසක් නැහැ. මේ ශබ්ද අපිට එනකොට පරමාර්ථ වශයෙන් බලන්නේ, ඒ කියන්නේ හිතේ අර මෝහය පුච් මේ තියෙන මුල් නැති කරන වැඩපිළිවෙලක් අපේ මේ මාර්ගයේ වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒක වෙන්නේ මේ ධර්මයේ අපිට ගැඹුරකට වැටහීමක් සිද්ධ වුණොත්. එහෙම නොවුනොත් අපිට මේක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ස්වාමී වංශය ඇත්තටම ඉතින් මේක සාමාන්‍යයෙන් තේරුම් කරන්නේ මේක දිනචරියාවකට අපේ මේ ධර්මය ගේන්න ඕනේ. එහෙම නැතුව මේක හරියන්නේ නැහැ. මේක Tamanට කිසි ප්‍රතිඵලයක් එන්නේ නැහැ පිංගොතනි. මේ කියන කාරණා වුණත් Tamanට දැන් මට මේ ළඟදී අපේ අර ස්වාමී වංශ කෙනෙක් මාව ඇද්දදගල ආරණ්‍යයට ගෙනිච්ච විදේශ ඒත් සුදු ජර්මන් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ එදා මම 18 වයසේදී මාව ඒ ආරණ්‍යයට ගෙනාව කැලේ වගේ තිබ්බ පළවෙනි පරිසරේ. මට ගොඩාක් පිහිට වෙච්ච භූමියක් ඇද්දදගල ආරණ්‍ය රැස් විහෙර පැත්තේ. ඉතින් ඒ අඩවිය එදා තරුණ කාලේ ගෙනල්ලා පස්සේ මේ මෑතකදී ඒ ස්වාමී වංශය ආයි මුණ ගැහුණා මං හාමුදුරුන්ට වැඩසටහනක් කරනකොට. ඉතින් ඒ උන්වහන්සේත් හරි සතුටු වුණා මම එදා තරුණ උපාසක මාත්‍යෙක් හැටියට දැකලා. දැන් මේ විදිහට මිනිස් කට්ටියට මහා සංඝරත්නයට මේ නිවන් මඟ දෙනවා නේද කියලා. හැබැයි උන්වහන්සේලටත් පුරුදු මේ ලංකාවේත් භාවනාව කියලා හරි පොඩ්ඩක් හරි කෙරුණා නම් පුරුදු බුරුමෙන් ආපු එක එක ක්‍රම. ඒ කියන්නේ ඒවා හොඳයි. ඒ ඔක්කොම භාවනාවක් මිසට ගෝයන්කා කියලා අපි අහලා තියෙන දවස් 10යි. ඒ ඔක්කොම හොඳයි. උනාට මේ බුදු ඒවත් ලැබුණේ සතිපට්ඨාන සූත්‍රයෙන් හරි බුදුන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් අරගෙන තමයි ඒව ක්‍රමයකට ඒ කට්ටිය ඔක්කොට ගොඩක් අයකට ඔබින්න ලේසියෙන් කරන්න පුළුවන් විදියකට ඒ ක්‍රමයක් වශයෙන් ගෙනල්ලා තියෙනවා, ටෙක්නික් එකක් වශයෙන්. එතකොට මේ දේශනා මේ විදියට තියෙනවා පිටු. දැන් මේ ස්වාමී වංශයටත් පුරුදු ඔය කඳුබුඩ. ඇත්තට උන්වහන්සේ ඒ සම්ප්‍රදායෙන් තමයි ඒ සුදු ස්වාමී වංශේ පුරුදු. ඉතින් මේ මගේ දැන් කරන භාවනා වැඩසටහනේදී මේ දැක්ක හාමුදුරු ටික පොත් ටික තියාගෙන ඉන්නවා. එතකොට මේක මේ පොත් පාඩමක්ද කියලා තමයි මේ මොනවාද ඒ ස්වාමී වංශයට තේරුනේ. ඉතින් උන්වහන්සේ බැලුවා මොකද්ද මේක? මම දැක්කා මේ පොත හාමුදුරුවෝ අල්ලන් ඉන්නවා ශාලාවේ. පස්සේ මගේ කුටියට වැඩියපු වෙලාවේ ස්වාමී වංශෙත් එක මම බොහොම සැහැල්ලුවෙන් කතා කර කර ඉන්නකොට මම ස්වාමී වංශයට කිව්වා මෙතන අපේ නළලේ තියෙනවා S එකක් තමයි සාමාන්‍ය අපි දන්නේ. එතන උන්වහන්සේම කිව්වා තුන්වෙනි ඈත කියලා. දිව්‍ය මේ 3rd eye එකද කියලා. ඔව් 3rd eye කියලා කියනවා තුන්වෙනි ඇස. ඒ තුන්වෙනි ඇස එහෙම හැක් තියෙනවා මෙතන. ඒ S එකක් නෙමෙයි තියෙන්නේ. එකක් ප්‍රධාන වශයෙන් තියෙනවා දිව්‍ය S. ඒක තමයි කර්මයේ පේන ඈත තියෙන දේවල් පේන අන්න ඒ වගේ දැනුමක් ඇති කරගන්න පුළුවන් ඇහක් තියෙනවා. තව වෙනම විශේෂ ඇහක් තියෙනවා පඤ්ඤා ඇස. මම ඒ හාමුදුරට කිව්වා wisdom eye එක කියලා පඤ්ඤා ඇස. එතන උන්වහන්සේ ධම්මචක්කු කියලා අපි අහලා තියෙනවා. දැන් මේ ධම්මචක්කු මම හාමුදුරට තේරුම් කරා මේක අපේ වැහිලා තියෙනවා. මොකද මඩකින් මඩෙන් වගේ එක එක දොස් වලින් විශේෂයෙන්ම රාගෙන් ద్వේෂෙන් වෙච්ච දොස් වලින් මේක වැහිලා තියෙනවා. මේ සියුම් ස්නායු වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක අපි ඒ අපේ ජීවිතයේ ඒ රාගය, ద్వේෂය, ඒ වෙන දේවල් මේ මොනවාද නැති කරගෙන අඩු කරගෙන යනකොට තමයි මේ ඇහැ පොඩ පොඩ වැඩ කරන්න පටන් ගන්නෙ. එතකොට මේ ඇහැයි මේ එහෙම වැඩ කරනවත් එක්කම හරියට අපි එහෙම අඩු කරනකොට අපි අතුරු ඵලයක් විඳිනවා. හිතේ ශාන්තියක් විඳින පටන් ගන්නවා. දැන් අපි සාමාන්‍ය ශාන්තිය කියන එක අද ගොඩක් හරි අමාරුයි. කට්ටියට හරි දුර්ලභයි. නිකන් ඉඳගෙන ඉන්නකොට සනීපෙන් ඉන්න ඒක භුක්ති විඳිනවා අඩුයි. ඉතින් මේක අතුරු ඵලයක්. මේ දේ කරන් යනකොට අපි ඒකවත් විඳින්න පටන් ගන්නවා. අන්න එහෙම මනසත් එක්ක අපි මේ දේශනා බලනකොට අර ප්‍රඥා ඇසට මසාජ් එකක් වගේ. ඒ ප්‍රඥා ඇස වැහිලා තියෙන එක පාටම ඇරෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ දහම් කාරණා මේ ඥාන දර්ශනයක් එන්න පටන් ගන්නවා. ඒ දේශනා එදා කියනකොට ඒක වුණා ඒ ස්වාමීන් වහන්සේට. එදා බුදුහාඳුරු වෙනම ඇවිල්ලා ඒක ඒ කට්ටියට කිව්වා. ඒගොල්ලන්ගේ ඉන්ද්‍රියම් මෝඩලා තියෙන වෙලාව දැක්ක ඒ ස්ථානයේදී ඇවිල්ලා ගිහිල්ලා දේශනා කරා. ඒව ටික තමයි මේ තියෙන්නේ. ඒතර අද අපිට එකපාරට මේක එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපි සතියකින් දෙකකින් ආයි ඒ දේම කියවනකොට බලනකොටම තමන්ට එදා තේරිච්ච එක නෙමේ තවත් වෙනස්ම විදියට වැඩියෙන් තේරෙනවා. ඔය වැඩියෙන් තේරෙන එක තේරි තේරි ගිහිලා තමයි ඔය ඥානෙ එන්නේ. ලොකු ඥානයක් එන්න තියෙනවා අපින් උතුරින්. ඒක අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඥානයක් කියන්නේ හොඳටම මේ සත්‍ය යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. මේකට කරන ක්‍රමය තමයි හාමුදුරුව මේක කරන්නේ කියන්නේ. ඉතින් මේකට පින්වතුලගේ ජීවිතේ චරිතය හදාගෙන යන්න ඕනේ. හේතුව මේක නිකම්ම දැන් මෙහෙම බැලුවොතින් තමන් තාම සීලයක් රකින්න නැතුව සමාධියක් භුක්ති විඳින්න නැතුව මේක ඒ විදියටම තමන්ට ඒ විදියට ධර්මයේ මේකේ මේ වදන්වල එක හාමුදුරු කෙනෙක් කිව්වා 3D ත්‍රිමාන නේද? තීමාන නේද? ත්‍රිමාන හරිද? තීමාන. ඒ කියන්නේ 3 dimensional කියලා කියනවා. අපිට සමහර පින්තූර තියෙන්නේ හොඳට බලාන හිටියාම මෙහෙම ඇතුළේට වගේ පේනවා. අන්න ඒ වගේ මේ ධර්මයේ මේ වදන් ජාතිපච්චා ජරා මරණ වෙන්න පුළුවන්. ඔය එකක් වෙන්න පුළුවන්. ඒකම අපි කල්පනා කරනකොට ඒකේ තියෙනවා ඔය ත්‍රිමානම නෙමේ ඒක ඥානයක් වශයෙන් තමට අමුතු විදියට පැහැදිලි වෙන මට්ටම් තියෙනවා. ඔය අනිත්‍යතාවය වුණත් ඒකේ එහෙම වැටහෙන මට්ටම් තියෙනවා. ඉතින් ඒව ඉවසගෙන අපේ ඇඳගාවේ පොත් ටික තියාගෙන පොතක් ගන්න ඕනේ, දේශනාව ලැබෙන්න ඕනේ. දැන් මගේ ප්‍රධාන වශයෙන් වෙච්ච එකක් තමයි මට ඔස්ට්‍රේලියාවේ මහත්තුරුත් කිව්වා ඔබ වහන්සේ අර මැද කෙනා අයින් කරලා තියනවා කියලා. මිඩල් මෑන් කියලා කියනවා. අපි අර මැද කෙනා කියන්නේ අපි කියන්නේ මොනවද අර මොනවද කියන්නේ අර මේ කමිෂන් ගන්න කට්ටියනේ. කවුද ඒ කට්ටියද? බ්‍රෝකර්ලා නේද? බඳිනේවටත් ඉන්නේ බ්‍රෝකර්ලා ඉන්නෝනේ. අන්නේ බ්‍රෝකර්ලා අයින් කරලා තියනවා. මම නෙමේ කරේ, මගේ ගුරුදේවයන් වහන්සේ. ඒ කියන්නේ කෙලින්ම බුදුන්ගේ වදන් කෙලින්ම බුදුන්ගේ වදන් පරිශීලනය කරන මේකට. ඇත්තටම මම සතුටුයි ඒක කරපු එක. නැත්නම් අපි ගොඩක් මොකද වෙන්නේ? අපි හාමුදුරු කෙනෙක්ගේ දැනුමකින් හාමුදුරු කෙනෙක් දේශනා කරන එකකින් තමයි මේවා කරන්නේ. ඉතින් මේකෙදි දේශනාව වෙනම බලන්න කියලා මේක විශේෂ මැජික් පොතක් කියලා. ඒක මම අර ඉෂිවරුත් එක්ක ඇති වෙච්ච අත්දැකීමුත් එක්කයි මෙහෙම දාලා ආයි මං හිතනවා ඒක කට්ටියට ධෛර්යයක් තියෙනවා නම් ඒක ගන්න. සතිපට්ඨාන සූත්‍රය හරි රේණුකාණ චන්දවිමල හාමුදුරගේ පොත් හරි මොනවා හරි ගන්න පුළුවන් පොතක් ඒව ගන්න කියලා මං කියනවා. එතකොට මං දැන් සාමාන්‍යයෙන් අගට තේරුම් කරන එකක් මම මුලට තේරුම් කරා. ටිකක් අමාරු එකක්. දැන් මම එනවා මේ භාවනාව පිළිබඳ අපිට සමාධි හරි ශාන්ති හරි මේවා ඒ වගේ අවබෝධ කරගන්න ඥානයකට හරි එන්න අපි ජීවිතේ ගත කරන්න වෙන ආකාරය එකක් තමයි පින්වතුනි මේ අපිට සතුටු දෙකක් තියෙනවා එකක් තමයි සාමාන්‍ය අපි දන්නවා ඉන්ද්‍රියන් පිනවලා ගන්න සතුට ඒක තමයි අපිට පුරුදු කොටක් විශේෂයෙන්ම අපි දකින්නේ ගොඩක් ඉන්ද්‍රියන් ලොකුවට මත් වෙන විදියට පිනවන විදියක් තමයි බීමත් කමින් කුඩු ගන්න එකෙන් බොනේ වලින් තව අද කාලෙත් එක්ක බැලුවතින් ෆෝන් එකත් එක්ක අපි විද්‍යානුකූල බැලුවතින් මේ ඩොපමින් කියලා ඩොපමින් ශ්‍රාවය ඩොපමින් වැඩියෙන් එලියට් මේ පිට වෙන එකකට තමයි අපේ ආස කරන එක වැඩි කරන්නේ විශේෂයෙන් කෑම රාගය සම්බන්ධව මේවට තමයි අපේ මේ ඩොපමින් කියන එක ගොඩක් එන්නේ ඒකයි අපි මේවට ඇදිලා යන්නේ එතකොට මේ ඉන්ද්‍රියම් පිනවලා ගන්න සතුට තමයි අපිට සාමාන්‍යයෙන් පුරුදු බහුතරයක් මේ ලෝකේ ඉන්න සත්වයන්ට. එතකොට මොකද්ද වෙන්නේ? ඉන්ද්‍රියම් පිනවුවම ඒ වෙලාවට පිනවුවම පස්සේ සෑහීමක් එනවද? ඉන්ද්‍රියම් පිනවීමේ සතුටත් එක්ක එන්නේ තමන් ආස කරන ස්වභාවයක් තියෙනවා. ඒ ආස කරන එක ඉෂ්ට කරගන්නවා. ඊට පස්සේ ඒ ආස කරන එක අඩු වෙනවද වැඩි වෙනවද ඊට වඩා? වැඩි වෙනවා. එතකොට එහෙම අපේ මනස ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට අපේ ජීවිතය. එහෙම ගියාම මොකද්ද වෙන්නේ? අපේ හිත ඊට කලින් අපි කල්පනා කරොත් බුදුහාඳුරන් කියන න්‍යායක් තියෙනවා. තණ්හා පච්චය දුක්ඛං උපජ්ජති. තණ්හා නිරෝධා දුක්ඛං නෝපජ්ජති. තණ්හාව මෙයා කරනකොට වැඩි වෙනකොට අපේ දුක මතු වෙනවා පහල වෙනවා වැඩි වෙනවා. තණ්හාව අඩු වෙනකොට මේ දුක අඩු වෙනවා. මේක විශ්වීය තියෙන න්‍යායක්. කවදාකවත් ඒක වෙනස් වෙන්න බෑ. එතකොට මේ පින්වතුන්ලගේ අපි මොන හරි හේතුවකින් තණ්හාව වැඩි කරලා එන ජීවිතයක් කරොත් මොකද වෙන්නේ? දුක වැඩි වෙන්න ඕනේ. එතකොට දැන් ওই ඉන්ද්‍රියම් පිනවලා ඒ මොහොතක විතරයි ඊට පස්සේ අපි අර විදියට ආයි පිනවන්න ඕනේ. එහෙම වෙනකොට ඒ කර කර යනකොට මොකද්ද වෙන්නේ? තණ්හා කරන ගැටිය වැඩි වෙනවා. තණ්හා වැඩි වෙනකොට අපේ දුක වැඩි වෙනවද නැද්ද? වැඩි වෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය මිනිසුන්ට මොකද ওই විදියට ගියාම තියෙන්නේ? ප්‍රශ්නයක් පේන්නත් නැහැ. ඒගොල්ලන්ට හේතුවක් නැති දුකක් තියෙනවා. මොනවද බලන්න කට්ටියක? අඩු ගානේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී සතුටකට ඒවි. හේතුවක් නැති දුක ගොඩාක් අයගේ තියෙනවා. මේක කල්පනා කර කර අරක කල්පනා කර කර මේවා කර කර අර මේ මොහොතේ තණ්හාව අඩු කළ එන සතුට බොහොම කලාතුරකින් කට්ටියක් විඳින්නේ. හිත මහන්සි දෙහෙට් වෙච්ච මනසක් තමයි තියෙන්නේ. එතකොට අර වගේ තණ්හා අඩු කරන් එහෙම යනකොට මොකද්ද වෙන්නේ? කට්ටිය හිත පිරිසුදු කර කර සීලය කැඩෙනේවා අඩු කර කර ඇබ්බැහි වෙනේවා අයින් කර කර එහෙම යනකොට මොකද්ද වෙන්නේ? ඒක එන්න පටන් ගන්නවා හේතුවක් නැති සතුට. මේකට තමයි අපි දැන් මේ හරව ගන්න ඕනේ. හේතුවක් නැති දුක තියෙන එකෙන් හේතුවක් නැති සතුට විඳින කට්ටියකටපත් වෙන්න ඕනේ. ඉතින් පින්වතුනි ඇත්තටම අද කාලේ මම දකිනවා මේ ෆෝන් එක සෑහෙන බාධාවක්. පොඩි පහේ නෙමේ දැන් අවුරුදු 10ක් 20ක් තුලදී තමයි මේක වේගෙන් මේ වෙලා තියෙන්නේ. ඒක හොඳට පැහැදිලි මේ ඒකේ තියෙන බ්ලූ ලයිට් එක මේ ආලෝකය නිල් ආලෝකය කියලා කියනවා. ඒක අපේ පිටුරිටි ග්ලෑන්ඩ් එකේ මොනවාද මේ පිටුරිටි ග්‍රන්ථියේ සෙරොටොනින් කියන ශ්‍රාවයක් තියෙනවා. ඒක විනාශ කරනවා කියලා හොඳට හොයාගෙන තියෙනවා පින්වතුනි. ඉතින් මේක අපිට කල්පනා කරන්න අපිට වර්තමානයේ හිත ගන්න සීය වඩන්න මේ ඔක්කොටම උදව් කරන්නේ පිටුරිටි ග්‍රන්ථයේ තියෙන ශ්‍රාවය හානි කරනවා කියලා හොඳට හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ මේකත් එක්ක අපේ දැන් ඒක තුල දැන් අපිට දැන් ඔය කාම ලෝකේ දැන් ඔය 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 යන්ත්‍රය ඔය යන්ත්‍රය ඩිවයිස් එක කාමතලයටනේ කාම ලෝකේ සෑහෙන අපිට අවදි දේවල් අපිට අත ළඟට ගෙන්න පටන් ගන්නවා. ඉතින් මම දකිනවා මේ රටේ මන් දන්නේ ඒවා වැහිලා ඇති හංගලා ඇති. දැන් ගොඩාක් අය මොකක් හරි ලොකු ධාමිරික වැඩක් කරන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම ඔය මේ මොකද්ද මේ එල්ලුම් ගස් යන්න මොන හරි මේ මිනිස්සු මර මේ දූෂණය ඒව කරපු ඒ සීරියල් කිලර්ස්ලා කියලා කියන්නේ ඒ වගේ මේ ධාමිරික කට්ටිය අන්තිම මොහොතේ ඒගොල්ලන් අන්තිම වචන මොකද්ද කියලා ඇහුවාම ඒගොල්ලන් කියනවා මගේ හිතේ ලෙඩක් තිබ්බ මගේ හිතේ ලෙඩත් කවුරුත් මට බෙහෙත් කරේ නැහැ කියන ඔහොම කියනවා. මොකද්ද ඒගොල්ලන් වෙන්නේ? ඒගොල්ලන් ඔය මේ දේවල් කරන් ඉස්සෙල්ලත් මේ ෆෝන් එක පාවිච්චි කළා. ඒ ෆෝන් එකෙන් නුසුදුසු දේ බල්ලා බල්ලා මේවා කළා තියෙනවා. ඉතින් මේක පින්වතුනි මේ පොඩියට වගේ තිබ්බත් පොඩි ණයත් ඒක ලොකු ණයක් වෙන්න අප ලොකු පාපයකටත් වෙන්න පුළුවන්. ආසාව හරි ద్వේෂය අනවශ්‍ය විදියට අපේ හිතේ අවුස්සනවා කියන්නේ ඒක අර දැන් අපි ඒකනේ කියන්නේ දැන් ඔය මෝහේනේ. මෝහය මුල් මේකට තියෙනවා. ඒ මෝහය තියෙන දේ අපි යහමින් මේවා කරන අසත්පුරුෂ සේවනයකින් තමයි ඒක සිද්ධ කරන්නේ. එතකොට ඒ අසත්පුරුෂ සේවනයත් එක්ක ඒකෙන් ලබාගත්ත ඒ මේවත් එක දැන් අපි ඉස්සර කාලේ තරුණ කාලේ ඔය බෲස් ලීගේ ෆිල්ම් එහෙම බලන්න මම කැමති. තරුණ කාලේ මම චන්දි ඇත්තට පොඩිම කාලේ. එතකොට ඒව බලලා මොකද්ද වෙන්නේ? අපිට මොන හරි පොඩි කේන්තියක් වුණත් ඇති ඒ ෂොට් එකක් ගහලා බලනවා. ඒ ගහන්න ඕන පාර. ඒ වගේ අපි කරා. දැන් මෙහෙම අපි සත්පුරුෂ සේවනය දැම්මොතින් ධර්මය ලැබුණතින් අනිවාර්යයෙන්ම අනිත් පැත්තට වෙනස් වෙන්න පටන් ගන්නවා. අපිට ඒ ආදර්ශ අහන්න ලැබුණතින් දකින්න ලැබුණතින් ඒ ගුණ එන්න පටන් ගන්නවා. ඒම අපිට මේ මුළු දෛවෙම වෙනස් කරන්න පුළුවන්. අපේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන් වෙනවා. මුළු ලෝකෙම වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මහ සිල්සුවඳක් ගුණකඳක් මතුවේගෙන එනකොට පින්වතුනි ඒක ප්‍රබල වැඩි අනිත් අකුසල කර්ම කරන කට්ටියට වඩා. ඔය එක්කෙනෙක් දෙන්නේ ಗುಣ වඩන අයගෙන් තමයි මුළු ලෝකෙම වෙනසක් කරන්න පටන් ගන්න පින්වතුනි. ඉතින් කොහොම හරි මේ ෆෝන් එකත් එක්ක පින්වතුන්ලා මම දකිනවා එක ළමෙක් මංගාවට එක අම්මා කෙනෙක් ගෙනාවා. එයාගේ ආච්චි. ඒ ළමයා මංගාවට එනකොට මේ ඒ ආච්චි මට ඇහුණා කියනවා දුව මේ නාලා දාවේ කියලා. එතකොට ඒ දුවගේ ඔව් අච්චා කියලා ඔහොම මෙයා කොළඹ ජාත්‍යන්තර ස්කෝලේක ජාත්‍යන්තර මන ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාලා ඒගොල්ලන් අතට දුප්පත් හරියට ඒගොල්ලන්ට හම්බ කරගන්න එහෙම ක්‍රමයක් නැ ණය වෙලා මේ ළමයාව ඒ ස්කූලේකට දැම්මා. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඔය ස්කූල්වල අනිත් පැත්තක් තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ බටහිර සංස්කෘතිය තදින් තියෙනවා. මම ඒ රටේ ඒ විදිහටම තමයි හැදුනේ. මගේ ජීවිතේ ලැජ්ජ බයකින් තමයි බේරුනේ ඔය දකුණු අප්‍රිකාවේ. ඒ කාලේ ලැජ්ජ බයක් තිබ්බා. නැත්තම් එහෙම අද මෙහෙම සිල් රකින්න බවුන් වඩන්න කරපු කර්මත් එක්ක කරගන්න බැරි වෙනවා. කොහොම හරි මේ ළමයා ඔය වගේ මේ නරක යාළුවොත් එක්ක දැන් මේ ළමයා මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ අවුරුදු දෙකක් තිස්සේ මට මේ විදියට මේ මොනවාද මං නරක යාළුවොත් එක්ක මෙහෙම මෙයා වුණා. ඊට පස්සේ මම මේ ෆෝන් එකට ඇබ්බැහි වුණා කියලා. මේ ෆෝන් එකෙන් එයා බලපු දේවල් මේවත් එක්ක මේ මෑතකදී ඉඳන් එයාගේ ළඟ යාට දැනවලු මේ අසුචි ගඳ එනවා. ඉතින් මට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් මම මේ කාලේ නම් බනට කියනවා කොහොමද අපි රාගය ద్వේෂය අවසනකොට ඒ මට්ටමට අදාළ තල ඇරෙනවා. ඒ තරල ඇරෙලා ඒකින භූත යක්ෂ කොට්ටාශ අපේ ඇඟට ඇතුල් වෙනවා. ඒත් අපේ ලොකු අර පෙරත් භවයේ අකුසල කර්මයකුත් තියෙනවා නම් ඒ කර්මයේ ක්‍රියාත්මක වෙන්න නොපෙනෙන පැත්තකින්ුත් එනවා. පේන පැත්තෙන් අසපුෂ්‍ය මිනිස්සු හම්බ වෙනවා කට්ටිය. නොපෙනෙන ලෝකෙන් අර වගේ බලවේග ඇතුළ වෙන. ඒක අපි දැනගෙන ඒව නොකර ඉන්නකොට ඒවට පෝෂණය නැති වෙලා ඒව නිදහස් වෙ නැති මම ඉස්සර කියනවා. ඉතින් මේක අපි අඳුර ගන්න ඕනේ පින්වතුනි. දිවිනසාගෙන කට්ටිය අම්මලාගේ මහා අනෝද මොකද කියන්නේ අදුනාව නේද? ඒ කියන්නේ මේක පිටරට ඇමරිකාවේ ඔය ඒ Facebook එකේම හදපු සකබර්ග් කියන මේ ඒ ප්‍රධාන මේ එක්කෙනාට නඩු දාලා තියෙනවා. මොකද මේ ළමයින්ට මේ දේවල් දුන්නද මේකෙන් මේවා දිවිනසා ගන්න තරමට මේවා කරන්න. ඉතින් මේක අපිට පාවිච්චි නොකරම කරන්න නැතුව බෑ පින්වතුනි. අද කාලේ මං හිතන්නේ දේවල් වලට රාජකාරි වලටම අවශ්‍යයි. හැබැයි මේක දැනගෙන රාජකාරි වලට අවශ්‍ය ප්‍රමාණයට මේක පාවිච්චි කරන්න. සාමාන්‍ය දැන් දකින්නකොට තේරෙනවා මේකේ අර තියෙනවා ADH කියලා. ADH කිව්වම දැන් මේ මොකද කියන්නේ attention deficiency මොකද්ද මේකක් කියන. කියන්නේ අපිට කල්පනාවක් එක දෙයක් සම්බන්ධව තියාගෙන යන්න බැරි කමේ දුර්වලකම. මේක ලෙඩක් හැටියට මානසික ලෙඩක් හැටියට හොයාගෙන තියෙනවා පින්වතුනි. ඉතින් මේක හොඩක් දකින ලක්ෂණයක් අපි හෙටේට කියලා පස්සට දාන ස්වභාවය අපේ වටපිටාව ඔක්කොම අවුල් වලට තියාගන්න එක මේ ඔක්කොම ඇවිල්ලා තියෙනවා කියනවා මෙන්න මේකත් එක්ක. ඒක නන්නත්කාර ගතිය මේ විදිහට පිළිවෙලක් නැතුව තමගේ ජීවිතේ ගෙනියන මේ මොකද දැන් මේ තාක්ෂණයේ හැම තාක්ෂණයකම අපි දැන් වාහනයක් වුණත් ළමයෙකුට අවුරුදු 18 වෙනකල් ලයිසන් එකක් දෙන්නේ නැන්නේ. හේතුව 18 වෙනකල් ළමයා දන්නේ නැහැ. මටත් මතකයි අවුරුදු 16ක වයසක ළමයෙක් මගේ තාත්තගේ යාළුවෙක්ගේ පුතා. එයා ගෙදරට ගියා මමත් අවුරුදු 16 කාලේ. එයාගේ වාහනේ දාගෙන ගියා ගමනක්. ඒ ගිය ගමන මම බැලුවා කොයි වෙලේ පණ පිටින් එයිද කියලා. මේ ළමයා මා පුදුම විදියට එළවගෙන ගියා. පස්සේ අපි ඊළඟ අවුරුද්දේ ආයේ ගෙදරටම යනකොට නිවාඩු කාලේ ඒ රටේ ඉන්නකොට මේ ළමයා දත් කඩාගෙන ඇට කඩාගෙන ඒ වාහනේ ගිය තවත් යාළුව මැරුණා මැරිලා මෙයා පණ බේරගෙන මේ ඔක්කොම කඩාගෙන එතකොට ඒ හානි එළියට පේන්න තියෙනවා පින්වතුනි තාක්ෂණයේ තියෙන හානි දැන් මේ ෆෝන් එකකින් වෙන හානිය අපිට ඇඟට පේන්න නැහැ මේක වෙන්නේ මානසිකව මානසික ආතතිය එක එක ලෙඩ කියන්නේ කට්ටිය කීකරුනේ එක එක විදියට හැසිරෙනවා ජීවිතේ සාමාන්‍ය දෙයක් කරන්න හිතෙන්නේ නැහැ ඔය වගේ පෙර අකුසල කර්ම විපාක දෙන්න තියෙනවා නම් තමන් ඒවා වේගවත් කරලා ඒවා ඇදලා ගන්නවා වගේ දෙයක් කරනවා ඉතින් මේක අඳුර ගන්න ඕනේ මම දන්නවා ළමයි ඉන්න පොඩි ළමයි ඉන්න පුළුවන් තමන්ගේ අධීක්ෂණයේ යටතේ මේවා දෙන විදියක් බුදුන් වඳින දේවල් ඒවා කරන දෙයක් ආගමික කටයුතු මේ වගේ දේවල් වලට ගේන එකක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා යුතුයකමක් වශයෙන් මේගොල්ලන්ට අපි ආරක්ෂාවක් දෙන්න නම් හැබැයි අපි හැදෙන්න ඕනේ ඒ අපි හැදෙන එකත් එක්ක තමයි අපේ ඇලීමක් නැති කරගන්න ඕනේ ඇයට යුතුයකමක් වශයෙන් කරන තත්වයක් ඇති කරන්න ඕනේ ඒක බරක් කරගෙන මහ මේකත් කරගෙන ඒගොල්ලන් ගොඩාවොත් මං ගොඩ එනවා කියලා බලබල එහෙමින් නරක අපි යන්න ඕනේ අපිට එකම් ළමෙක් එකම් තාත්ත කෙනෙක් ලැබුණා නෙමෙයි මේ ආත්ම ගණනාවක අපි මේ తాවකාලික කොච්චි පෙට්ටියක නැග්ග කියලා තේරෙන්න ඕනේ. ඊළඟ ස්ටේෂන් වල අපි බහිනවා. ඉතින් ඕක තුල තමයි අපි මේක දුරදිග බලලා අපේ ගමනක් යන්න ඕනේ. ඉතින් පින්වතුනි මේ විදියට අර ෆෝන් එක අද ඇත්තටම කල්පනා කරන්න වෙනවා. එළි වෙනකල් සමාකය ෆෝන් පාවිච්චි කරන එකක් නෝ. සතපෙන් ඉස්සලා ෆෝන් එක නැකිට ගමන් මේක පරිසම් කරගන්න වෙනවා මේක ඈතින් තියලා හරි තමගේ රාජකාරිය වලට සීමා කරන් ඒකේ මේක දැන් මම කියන්නේ භාවනාවකට තමන් පොඩ පොඩ මතු කරන්න එනවනම් මේ වගේ ගොරෝසුවට තියෙන දේවල් අපි දැනගන්න ඕනේ පොඩ පොඩ මේ දමනයක් කරන්න දැන් ඒක එකක් ඊට පස්සේ පින්වතුනි තව එකක් තියෙනවා සාමාන්‍යයෙන් අපි අහලා ඇති අපේ රාගය ద్వේෂය සිතුවිලි එනකොට ඒකට ගැළපෙන යම් අපේ ඇඟෙත් රසායන ක්‍රියාවලියක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට බය වෙනකොට ඒ වගේ එනකොට ඇඩ්‍රිනලින් හැදෙනවා කියලා අපි අහලා තියෙනවා. ওই ඇඩ්‍රිනලින් කියන හෝමෝනය අර සිතවිලි ඇති කරනවා. ඔහොම සිතවිලිත් එක්ක සම්බන්ධයි අපේ ඇඟේ නිපද වෙන හෝමෝන. එතකොට අපිට මේ ලෝභය දැන් එහෙම වෙනවා වගේම හිතන්න අපිට ලෝභයේ ద్వේෂයේ අඩු කරන මට්ටමක් පිරිත් කියනකොට මෛත්‍රී භාවනාව යෙදෙනකොට වෙන අපි කුසල් සිත් වඩනකොට මේ බණ පොත් කියවලා කල්පනා කරනකොට එතකොටත් මොන හරි ඇඟේ හැදෙන්න ඕනේ දෙයක් හැදෙනවා පිංගොතනි මේක අපි සෝමහාමුදුරුත් එක්ක අපි එදා ඒ කාලේ සොයමසෙත් එක්ක සාකච්ඡා කරපියක් උන්වහන්සේ බණටත් එක තේරුම් කරනවා මේක හොඳයි ප්‍රායෝගිකව මම නිතරම කියනවා ප්‍රෝග්‍රෑම් වලදීත් කොමරි එහෙම එකක් වෙනවා උන්වහන්සේකට නමක් දැම්මා රින ඇඩ්‍රිනලින් කියලා ඉතින් මට ඒ වෙලාවේ මතක් වෙලා මතක් වුණා එක වචනයක් ඒ කියන්නේ ඕජස් කියලා. මේක ආයුර්වේද මේකේ තමයි ඔය ඕජස් කියන මේකේ එන්නේ. ඕජස් කියන එක හොඳටම නැති වෙලා යන්නේ අබ්‍රහ්මචර්යය. රාගය සම්බන්ධව. රාගයත් එක්ක අනිත් ඉන්ද්‍රියන්ගේ මොන හරි පිනවන එකත් එක්ක ඕජස් කියන එක හොඳටම නැති වෙනවා අපේ මේකෙන්. ඒව පාලනය කරපු තරමට ඕජස් කියන එක අනිත් පැත්තට හැදෙනවා. නිකම් පාලනය කරපු එකක් විතරක් නෙමෙයි. විශේෂයෙන්ම බුද්ධාලම්මන ප්‍රීතිය බුදුගුණ මෛත්‍රිය ඒ වගේ ධනාත්මක සිතුවිලි ඇති වෙනකොට ඕජස් කියන එක යහමින් හැදෙනවා මේ ඕජස් කියන එක පින්වතුනි මොලේට ගමන් කරනවා මොලේ ගමන් කළා මොලේ ඇරිච්ච නැති තැන් ඇරෙන්න පටන් ගන්නවා ඒවා තැම්පත් වෙනවා ඒ තැම්පත් වෙච්ච ඕජස් ආයර සිතුවිලි ඇති කරනවා බුද්ධාලම්මන ප්‍රීතිය වෙන්න පුළුවන් ඒ වගේම මේ මොනවාද සද්ධාව වෙන්න පුළුවන් සමාධිය වෙන්න පුළුවන්. එහෙම ඇති කරනවා. දැන් සමාකයෙම වඩපු අයට මෙහෙම ඉඳන් හිටියත් සාන්තව සමාධියක් ඇඟත් සමාධියක වගේ. අන්න ඒව භුක්ති විඳිනවා. ඒ වගේම මේ මොනවාද ඔය තව එකක් ඔය පොත කියවනකොට දේශනාවල් මෙනී කරනකොට ඔය කල්පනා කරනකොට ඊටත් වඩා විශේෂ දෙයක් ඇඟේ හැදෙනවා. ඒකට කියනවා තේජස් කියලා. තේජස් කියන එක බොහොම ඊට වඩා බොහොම ප්‍රබලයි. දැන් මේක නිතරම හැදෙන කෙනාට, ඒ කියන්නේ ආධ්‍යාත්මික ගමනක් ඉන්න කෙනෙක්, එයාගේ මේ කඹුල් වලයි නලල් වලයි දිස්නයක් එනවා. මම කියනවා කට්ටියට ওই දිස්නේ නැති කරගන්න එපා. ඒක බබෙක්ගේ හැම වගේ වෙන්න පටන් ගන්නවා. බබාලගේ හැම තියෙන්නේ. ඒගොල්ලන්ගේ එතකොට මේ රෞද්‍ර දැන් සමාකයේ ගොඩක් පව් කරන අයත් ඉන්නවා. ඒගොල්ලන්ගේ සියුම් ගතිය, ඒගොල්ලන්ගේ පිනකට ඇඟ දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් තමන්ට, එතකොට මම සාමාන්‍යයෙන් කියනවා ඔය මොනවත් ක්‍රීම් ගාන්න ඕනේ නැහැ. තමන්ට බොහොම වසියක් වගේ, ඒ කියන්නේ සීලෙන් එන වසියක් තියෙනවා. හිත නිවා ගන්න එකෙන් එන වසියක් තියෙනවා. ඒක අපි වඩන්න ඕනේ. ඒක නැති කරගන්න අරකයි. මේක දවස් 3ක්වත් වඩනකොට ওই වෙනස පේනවා. මොකද අරව මේවා කල්පනා කර කර මේවා ඇත්ත වගේ හිත හිත ගෙවල් වල වෙන දේවල්, රාජකාරී කරන තැන් වල වෙන දේවල්, රටේ වෙන දේවල් මේ ඔක්කොම ඔළුවට දාගෙන පින්වතුන්ලගේ මේ මනස අපරාදේ මේ මොහොතේ තමන් දකින්න ඕනේ මේ සක්වල ගොඩක් තියෙනවා. තමන්ගේ කර්මයට ගැළපෙන්නයි මේ අඩවියේ තමන් සැරිසරන්නේ. එතකොට මෙතනදී තමන් දිහා බලන්න පුරුදු කරන්න ඕනේ. ඒ දැන් කරන විදියටයි ඊළඟට නිර්මාණය වෙලා එන්නේ. ඒක හොඳට පැහැදිලිව දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ පැත්ත මට තේරුම් කරන්න පිංගතුලට කැමති. ඒ ඕජස් තේජස් කියන එක හැදෙන ආකාරය මම හිතන මං ගොඩක් කරුණු කියාගෙන ආවා. තව අහලා ඇති සාමි විවේකানন্দ ගැන මම කියනවා. සාමාන්‍යයෙන් අහලා ඇති මේ 2800 ගණන් වල 895 වගේ කාලේ 94 හරි ආගමික මේ මොනවාද සම්මේලනයක් තිබ්බා කොහෙද ඇමරිකාවේ. ඒ සම්මේලනයේ කේක ආගම් නියෝජනය කරගෙන ආපු කට්ටිය හිටියා. අපේ අනගාරික ධර්මපාලතුමා තමයි බුද්ධ ආගම ඕල්කට් තුමත් හිටියා. හැබැයි මේ මොකද්ද Hindu ආගමත් වෙන කට්ටිය හිටියා. එක එක පූජකවරු හිටියා. ඒ කාලේ පාදිරිවරුන්ගේ කුමන්ත්‍රණයක් තිබ්බා මේගොල්ලන් මේ ගස්කල් වලට වඳින කිසි බලයක් නැති කට්ටියක් කියලා පෙන්වන්න ඔය සම්මේලනයේ. එතකොටද ඒකෙදි පෙරම්පුරණ අයත් ඇවිල්ලා හිටියා. එක්කෙනෙක් තමයි ඔය අපේ අනගාරික ධර්මපාලතුමයි. තව ස්වාමි විවේකানন্দ කියලා. එයා ලොකු ප්‍රසිද්ධියක් දරුවා ඒ කාලේ. ඔය සුද්ධංගේ ආක්‍රමණය කළා තියෙන කාලෙකදී, අපි ගැන කිසිම නූගත් පිස්සක් කියලා හිතන කාලෙකදී මෙයාගේ අවස්ථාව එනකොට දේශනාව දෙන්න, මිනිත්තු 5 දේශනාව. එයා එක වචනය කිව්වේ. ඒක ඒගොල්ලන් කියනවා මේ මුළු මේ සම්මේලනේ හිටපු ඒ 17000ක් වගේ කට්ටිය ඔක්කොම ප්‍රභුවරු චිකාගෝ මේ මොනවාද නගරේ පිස්සු ගියා කියලා. එතකොට ඒක කියන එයාගේ කටහඬ මේ මොකද්ද චීන ගොන් එක මේක තියෙන මේ චීන මේ සීනුව තියෙන ඒක ගහනකොට ඒ සද්ද ඩුම් ගාලා ভাইබ්‍රේට් වෙන සද්දයක් තියෙනවා. එතකොට එයාගෙන් ඇහුවා මේ පත්‍රකාර කට්ටිය කියන ඒගොල්ලන්ට වඳින්න හිතුණලු. ඒගොල්ලන්ට වඳිනවා කියන්නේ ඒගොල්ලන්ට ගරු කරන්න හිතුණලු. ඒගොල්ලන් දන්නේ නැහැනේ වඳිනවා කියන එක ගරු කරන්න හිතුණලු මොකද්ද කියලා තේරෙන්නේ නැහැලු. එතකොට එක දවසක් පත්‍ර කට්ටිය ඇහුවා, ආයි ගොඩක් කල් ගියන් පස්සේ මොකද්ද ඔබ වහන්සේගේ එදා මේ බලය? එදා එම මේ ඒ කටහඬ මේ විදිහට මිනිසුන්ට වැදින්ද කියලා. එයා කියනවා මේ භාවනා කරන ක්‍රමේ තියනවලු මේ ඒගොල්ලන්ගේ යෝග භාවනා කරන ක්‍රමේ අවුරුදු 12ක් රාගසිතුවිල්ලක්වත් එන්න නැතුව හිත පාලනය කරන යෝග භාවනා ක්‍රමයක් තියෙනවලු. අතර ඕක කිව්වම නම් මට ගලපන්න අමාරුයි. මොකද ඒක බොහොම වැඩි වගේ. එතකොට ඒක එහෙම කරන් ගියාම අවුරුදු 12ක් එහෙම සිතුවිල්ලක් එන්නේ නැතුව අපේ පටලයක් තියෙනවලු ආවරණය කළ මොලේ. ඒ පටල ඉවත් වෙනවලු. ඉවත් වෙලා එක ස්නායුවක් තියෙනවලු ගොඩක් අයගේ එක වැඩ කරන්නේ නැහැලු. ඒක වැඩ කරන්න පටන් ගන්නවා කියන ඒකේ දැනුම ඥානය බලය ඒ ස්නායුවේ තියෙනවා කියලා. අන්න ඒක එයත් වැඩුවා කිව්ව. අවුරුදු 12ක් යා වැඩලා ඒ පිරිසුදු භාවයලු එදා ඒ වදන් වලින් ඒ ආවේ. ඉතින් මේක ඇත්තටම අපි හිත දමණය කරන් යනකොට දිග කාලයක් අපිට යම් යම් දේවල් අපි මනුෂ්‍යාත්මේ අපේ මේ මොලේ අරගන්න ඉඩ තියෙනවා. ඉතින් මම දන්නවා ගොඩක් අයට එක එක විදිහට පස්සට දදා යනවා, කරගන්න බැරුව යනවා. ඉතින් මමත් ක්‍රම හොයනවා, මටත් මගේ දේවල් කරගන්නයි, ඒවා අනිත් අයටත් කරලා දෙන්නයි. ඉතින් මේ මෑතකදී මං ගාවට විවිධ අය එනවා එක එක ප්‍රශ්නත් එක්ක. මොකද හිමාලයේ ඒ කියන ගියපු ආන්දරු මොන හරි අපිට පිටක් වෙයි නේද කියලා ඔය එනවා. ඉතින් මට තොයිල් නටන්න බෑ එක එක දේවල් කරන්න බෑ. හැබැයි මං ඒ වෙනුවට බුදුන් වහන්සේගේ ශාසනය තුලින් කරන්න පුළුවන් දේවල් ටිකක් මතු කරලා ගේනවා. එකක් මං බෝධිය සම්බන්ධව කරන්න දෙයක් කියලා තියෙනවා උදේ කාලේදී. ඒ කියන්නේ අධ්‍යාත්මික ජීවිතේ හෝ තමන් මේ මොනවාද මේ ලෞකික ජීවිතේ හරි තමන්ට විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම්, තේරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් මේකට විසඳ ගන්න ක්‍රම වගයක් මම කියනවා. ඒ වගේම අපේ ජීවිතේ සමාජයේ පස්සට දදා යනවා නම් අපි ආයයි ඒ යම් කය වචන සිතුවිලි වලින් ඒ වැරදි ආයයි කරනවා නම් දැන් මේකෙත් හරි විශේෂ දෙයක් තියෙනවා පින්වතුනි. මේ සිත කය වචනේ විශේෂයෙන්ම සමාකලට අපේ ජීවිතේ අපි කොච්චර කරනවා කියලා පෙවුනට කිසිම ප්‍රගතියක් නැහැ. අපිට හිමීට නිකන් හිර වෙලා වගේ ජීවිතය යනවා. අපි දන්නේ නැහැ සබහා ධර්මයක් බලාගෙන ඉන්නවා අපි තාම හැදිලා එනකන්. විශේෂයෙන්ම කයෙන් වචනෙන් කරන කර්ම, ඒ කරන ඒ බැරෑරුම්කම අනුව ඒ කරපු කර්මේ විශේෂයෙන්ම රාගෙන් හරි ද්වේෂෙන් අධිකව එහෙම කර්මයක් කරාම ඕක ලියවෙනවා පින්වතුනි. ඒකේ කර්මේ ලියවෙන යම් මේකක් තියෙනවා, රෙකෝඩ් වෙන මේකක්. ඒක ලියවිලා තමන් හැදිලා එනකල් බලාගෙන ඉන්නවා. ඒකටයි මේ ශික්ෂාපද බුදුහාඳුරෝ වහ හොඳට දැනගෙන තමයි මේ ශික්ෂාපද ටික අපිට දාලා තියෙන්නේ. මේ ශික්ෂාපද අපිව ආරක්ෂා කරන්න මිස අපි ශික්ෂාපද ආරක්ෂා කරනවා නෙමෙයි. එතකොට මේවා මට මේ වෙන දැනුමත් එක්ක හරියට තවත් ශ්‍රද්ධාව වෙනවා බුදුන් වහන්සේ ඇයි මෙහෙම පනවලා තියෙන්නේ. එතකොට මේ ශික්ෂාපදවල හොම ආරක්ෂා කරන එකක් තියෙනවා. විශේෂයෙන් මගේ ජීවිතෙත් මට අත්දැකපු අවස්ථාවක් තියෙනවා. දැන් ඔය තාපසවරු යෝගිවරු හම්බුනමත් ඒගොල්ලන් යම් මට්ටමකින් කාම ලෝකෙන් කර්ම වලින් මිදිලා ඉන්නේ. මොකද ඒගොල්ලන්ට ලෝභ ද්වේෂය ලේසින් එන්නේ නැහැ. ධ්‍යානයක් ඒ විදිහටම තියාගෙන යනවා. එතකොට ඒ අයට මේ කාම ලෝකේ කර්ම ක්‍රියාකාරීත්වය හොඳට පේනවා. ඉතින් ඒගොල්ලන් හම්බුනත් ඒගොල්ලන් බලන්නේ ඒ අයගේ කාම ලෝකේ කරපු කර්මයේ අහෝසි කරන්න, කර්මේ निराකරණය කරන්න ඒගොල්ලන් ඒ පරාත්තකාමී සේවය කරනවා. එහෙම උත්තමෙක් හම්බෙච්ච වෙලාවක් තිබ්බ අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඒ හම්බෙච්ච වෙලාවේ මගේ මිත්‍රේ කරා තමයි ඒක මුණ ගැහුනේ. උන්වහන්සේ මේ වගේ සෙනගක් අස්සේ උන්වහන්සේ එම වඩිනකොට උන්වහන්සේ එන්නේ නැහැ. උන්වහන්සේ ඇවිල්ලා කතා කරොත් මිස ඔහෙ වඩිනවා. එතකොට ඒ පළවෙනි දවසේ මගේ යාළුවා ඒ හිතවත් පරණ යාළුවා කියපින්ද තමයි මං ගියේ. එතකොට මටත් ඒ වෙලාවෙත් හිතුණා දැන් ඇති මම මේ කට්ටිය හම්බෙන එක. හැබැයි එදා ඒ මුණ ගැහිච්ච එදා දෙවනි පාරත් මම හිතුණා යාට පොඩි ලියුමක් දෙනවා ඉතින් හදිස්සියා ආවතින් ළඟට. පළවෙනි දවසේ මගේ ලියුම අරන් ගියා. දෙවනි දවසේ මගේ ගාවට මෙහෙම්ම ආවා. ඇවිල්ලා මං ලියුම දුන්නා පොඩි ලියුමක්, තව ලියුමක් කියලා තිබ්බා. ඒක එහෙම බල බල ඉන්න ගමන් උන්වහන්සේ මට එයාගේ භාෂාවෙන් කිව්වා මොකද්ද. මං කිව්වා මට භාෂාව තේරෙන්නේ නැහැ. මට I don't understand your language කියලා ඔයාගේ භාෂාව මට තේරෙන්නේ නැහැ කියලා මං කිව්වා. ඊට පස්සේ එයා ඉංග්‍රීසියෙන් කිව්වා මෙහෙම මොකක්ද මං ඒ වෙලාවේ මැහුවා එයාගෙන්. මට මිනිසුන්ට පිට මට දැන් තේරෙනවා එයා ඒක කියවගෙන ඉන්න ගමන් හොඳ අවස්ථාවක් මගේ කරුණුත් කියන්න කියලා මං කිව්වා එයාට. මේ මොකද්ද මං කිව්වේ මට මිනිසුන්ට පිට වෙන්න ඕනි කියලා. එයා එකපාරටම කිව්වා ඒක වෙනවා කියලා ඉංග්‍රීසියෙන් කිව්වා it's happening කියලා. අරක කියවන ගමන් ඊට පස්සේ ඇංගලි දෙකක් මෙහෙම මේවා කළා කිව්වා දෙපාරක් පිට වෙලා ආවා නේද කියලා කිව්වා. දැන් යා දෙපාරක් කිව්වම මම කීතුන ආරාමයේද කියලා. මේ ඉංග්‍රීසියෙන් කිව්වේ යා. මම කිව්වා ආරාමෙන්ද කියලා. නෑ නෑ කියලා කිව්වා. මාර්ගෙන් කියලා කිව්වා. මම එතකොට කල්පනා කරන්න පටන් ගත්තා. මාර්ගෙන් දෙපාරක් පිට වෙලා ආවා නේද කියලා. ඊට පස්සේ දැන් මෙයා යන්න යනවා වගේ මම ඒ වෙලාවෙම ඇහුවා තව එකක් මේ මට මේ මොකද්ද කියන්නේ මොකද්ද මං බලාපොරොත්තු වෙන අධ්‍යාත්මික දෙයක් ගැන කිව්වා යට. එයා කිව්වා it will happen එක වෙනවා කියලා ගියා. ඔය තුන් කාලෙම තමයි ඒ ෂණෙන් කිව්වේ. උන්වහන්සේලා මුණ ගැහුනම තුන් කාලේ තුන් කාල දර්ශනයක් තියෙනවා. වර්තමානයේ මිනිසුන්ට පිට වෙන්න ඕනේ ඒ වෙලාවේ මම කර ඉන්නවා මේවා දේවල්. එතකොට ඒක වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ මගේ දෛවයේ බ්ලොක් කර යන කාරණාව කිව්වා. මේවා ඇත්ත අත්දැකීම් පිංගොතල මම එනවා පොඩ්ඩක් තුන්දොර පිරිසුදු කරන්න ඕනේ කියන වැඩපිළිවෙලකට කියන්න. එතකොට මොකක් හරි ඒ කාරණාව කිව්වා මෙහෙම දෙපාරක්. ඒතර මම කල්පනා කරනකොට හොඳට තේරෙනවා මගේ ජීවිතේ එහෙම මේ බවුන් වඩාන යන කාලේ දෙපාරක් ස්ථිර වශයෙන්. එතකොට මං හිතන්නේ සෝභා ධර්මිකුත් මේ තුන්වෙනි පාර නම් කරන්න එපා කියලා කියන වගේ එකක්. දැන් මේ වගේ අය මුණගස්සලා ඒ විදියට එතකොට එයා ඒක ඒ අතීතයේ වෙච්ච එකයි ඒක දැන් වර්තමානයේ බලපාන හැටි. ඒත් අනාගතේ මම ප්‍රාර්ථනා කරන එකක් ඔන්න එයා ඒකට ධෛර්ය දුන්නා වෙනව වෙනවා කියලා. ඒක හැබැයි මට උදව් වුණා මම මේ මොන හරි එක කරන්න තියෙන වැරද්ද, කයෙන් කරන්න තියෙන වැරද්ද, වචනෙන් කරන්න ඔය කයටයි වචනයටයි දාලා තියෙන්නේ. මොන හරි මට ඒ සම්බන්ධ තිබ්බනම් මොන හරි ඒව ගුණ සම්බන්ධ වෙන ඒ තොරතුරු හරි මම ඒව සම්පූර්ණයෙන්ම ඉරලා විසිකලා දැම්මා. අදිෂ්ඨාන කරා. මොකද අපි එහෙම අදිෂ්ඨාන කරන්නේ නැති හින්දායි ඔය ආයයි ඔය වගේ කයේ වැරදි වචනේ වලින් කරන වැරදි කරන්නේ. ඔහොම අපිට වදින්න ඕනේ. එතකොට ඒ අය එහෙම විස්තර කරන එකත් එක්ක තමයි අපේ කර්මය නවත්තන්න පටන් ගන්න. දැන් පින්වතුනි මේ විදිහට අපි මඩේ දානවා හොදනවා ඔහොම කර කර ගියාම අපේ අනාදිමත් කාලයක් තැම්පත් වෙලා තියෙන පින් එන්න විදියක් නැහැ. එන්න විදියක් නැහැ, පස්සට යනවා. එතකොට අපිට ප්‍රගතියක් පේන්නේ නැහැ. අපි ලං වෙනකොට ඔන්න හොඳ කරගෙන ලං වෙනකොට ඔන්න ආයි මඩේ දානවා. හේතුව පින්වතුනි තමන් ඒක බුදුන් වහන්සේගේ බුද්ධ ශක්තිය, බුදුන් වහන්සේගේ බුදු ශාසනේ තියෙන බලය හරියට අරන් නැහැ. දැන් ඒක තේරෙනවා අපිට දැන් මහාන කරනකොට. ඒ මහාන කරන මේකත් එක්ක ශික්ෂාපද පිහිටන එකත් එක්ක අපිට ඒ තදින් පිහිටනවා ඒ තුන්දොර පිරිසිදු කරගන්න. දැන් සාමාන්‍යයෙන් එහෙම කර්මයක් කරන්න ලං වෙනකොට මහාන විශේෂ මට තේරෙනවා මම දැන් උපසම්පදා වෙච්ච සීලියත් එක්ක එහෙම බලපෑමක් සිද්ධ වෙච්ච වෙලාවේ අර උපසම්පදාව සීලේ හින්දා ඒක කරේ නැ කරන්න නැතුව එහෙම මගහැරියා. එතකොට ඒ සීලිය ගත්ත විදිහ ඔහේ සිවුරක් පෙරුවා නම් ඒක වෙන්නේ නැහැ. ඒක ඥාතිත් අතර උපද්‍යන් වාසලා තියාගෙන බුදුහාඳුරු කියපු පිළිවෙලට ඒ සීලයේ ශික්ෂාපදයේ සමාදන් වෙච්චින්ද තමයි අර ඒක කඩන් නැතුව තියාගන්න වැඩපිළිවෙලක් දිගට කරන්න පුළුවන් වුණේ. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් සීල්පද සමාදන් වෙනකොට ওই විදියට සමාදන් වෙනකොට අපි කැඩෙන්නේ ඇයි? මොකද අපි මේ සීල්පද හරි විදියට සමාදන් වෙන්නේ නැහැ. ඉතින් මම මේකට ක්‍රමයක් කියනවා. දැන් මම දකින්නේ පිංගුතුලගේ වෙන වෙන ප්‍රශ්න තියෙනවා නම් බෝධිය සම්බන්ධව අරමුණු කරන් එහෙම ප්‍රශ්න වලට විසඳන ක්‍රමයක් මම කියලා තියෙනවා. බ්‍රහ්ම මූර්ත වෙලාවේ කොහොමද බෝධියට බුදුන් වහන්සේ ජීවමාන ස්වභාවය එතන මතක් කරලා බාර දෙන ක්‍රමයක්. ඒක මම කියලා මම හිතන එක දැන් මේ වෙලාවේ විස්තර කරන්න මේකක් වෙලාව මදි. හැබැයි මම විස්තර කරනවා තව එකක් අලුත් එකකුත් මම මේ කාලේ මේවක් කරා. ඒක තමයි බුදු පිළිමයක් තමන්ගේ ඇඳ ගාව තියාගෙන කරන ක්‍රමයක්. මොන හරි තමන්ගේ සිත, කය, වචනය ආයි වැරදියට කැඩෙන දෙයක් තියෙනවා නම් තමන් හරි ගස්ස ගන්න ඕන එකක් තියෙනවා නම් ඒක පස්සට දාන එකක් තියෙනවා නම් තමන්ගේ ජීවිතේ තේරෙන්නේ නැති මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බාර දෙන ක්‍රමයක්. ඒකට ක්‍රමයක් තමයි බුදුන් වහන්සේගේ බුදු පිළිම නිකම් පිළිමයක් කියලා හිතනොත් හරියන්නේ නැහැ පිටින්. හිතන්න මේ ඩිත්වා මේ විනාශය කාලේ සුනාමි වෙලාවේ මේ ගෙවල් අරව මේවා විනාශ වෙලා යනකොට මේ බුදු පිළිමේ තියෙන හැටි ඒක පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ බුදු පිළිමේට මොනවත් වෙන්නේ නැතුව තියෙන නොපෙනෙන අදෘශ්‍යමාන ලෝකෙම් බලයක් ශක්තියක් නැද්ද? එහෙම එකක් තියෙනවා පින්වතුනි. දැන් අපි සාමාන්‍යයෙන් දෙමව්පියෝ එහෙම නැති වුණාම අපි ඒගොල්ලන්ගේ පින්තූරයක් හරි තියෙනවා. ඒ පින්තූරේ තියෙනවා අපිට දැනෙනවා ඒගොල්ලන්ගේ ආශිර්වාදේ. නැති වුණත් අපිට ඒගොල්ලන්ගේ වදන්, ඒගොල්ලන් මොන හරි ඒ දුන්න දේවල් අපිට මතක් වෙනවා. ඒගොල්ලන්ගේ ඇඟ නැති වෙලා ගියත් ඒ පිරිසුදු ආශිර්වාදේ, පිරිසුදු භාවය, ඒ කරුණාව අපේ මැරෙනකල්ම මේ භවයේදී තියෙනවා. බුදුන් වහන්සේ කොහොමදද? උන්වහන්සේ ජීවතුන් අතර නැතත් ඒ බුදු කෙනෙක්ගේ මලෝ සතුන්ට තියෙන මහා කරුණාව පින්වතුනි උන්වහන්සේගේ නාමයේ හරි කල්පනා කරලා මෙයා වෙනකොට ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම අර බුදු පිළිම වලට කොහොමද වුනේ මේ කිසි දෙයක් වුන්නේ නැහැ නේද කියන එක ඒ තුලින් සද්ධාව ඇති කරගෙන තමන් ළඟ ඇඳගාව බුදු පිළිමයක් තියාගන්න පුළුවන් නම් උදේට නැගිට ගමන් වතුර එකක් පූජා කරන්න පුළුවන් නම් ඒ වගේම අර වගේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පස්සට දාන දේවල් තියෙනවා නම් තමගේ ජීවිතයේ සම්බන්ධව අර විදියට බුදුහාඳුරට කතා කරනවා වගේ බාර දෙන්න පුළුවන් නම් ඒක දවස් 21ක් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම කයෙන් කැඩෙන මොකක් හරි සීලයක් එම ප්‍රතිපදාවක් පස්සට දායන එකක් තියෙනවා නම් ෆෝන් එක හරි පාවිච්චි කරන ඒවා ඒක තමන්ගේ බලපාන එක තමන් බලන්න ඕනේ. ඒ තමන් මොකද ඒක නොකර හිටියම තමයි තමන් අර කර්මය අහෝසි වෙන්න පටන් ගන්න. ඒ කර්මයට ආයි ඉඩ දිදී ආයි ඒකම එනවා. ඒක වැඩි වෙනවා. මේක අනිත් පැත්තට ඒක නොකරන එකම තමයි කර්මය අහෝසි කරන එකට හේතුවක් වෙන්නේ. එතකොට මේක පොරොන්දු වෙන්න ඕනේ ජීවිත කාලෙම මම ආයි නම් කඩන්නේ නැහැ කියලා. දැන් මම දන්නවා මෙහෙම කිව්වම තව එකක් තමයි මේ පිළිරුවක් කට්ටිහන ප්‍රශ්නයක් තමයි හාමුදුනේ කොහොමද ඇඳගාව තියාගන්නේ අපි පෞද්ගලික හරි කමක් නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් සාලේ තියාගන්න. පොඩ පොඩ ඇඳගාවට ගේන්න පුළුවන් තත්වයකට තමගේ ජීවිතේ වෙනස් කරගන්න. ඊට පස්සේ ඒ බුදු පිළිමේ තමන් ජීවිත කාලෙම එහෙම පොරොන්දුවක් වෙන්න කට්ටිය බයයි. හේතුව දන්නවා දැනෙනවා මම මේක කඩයි කියලා. ඔහොම දැනගෙන ඔහොම හිතාගෙන සමාදන් වෙන හින්දා තමයි උක ආයි කඩන්නේ. දැන්වත් නිර්භීත වෙලා බය වෙන්න එපා. බුදුහාඳුරු පනිෂ්මන්ට් එකක් කරන්නේ නැහැ තමන් කැඩුවා කියලා. දැන් කටින් හරි හිතෙන් හරි බල කළා කරවන්න මම ජීවිත කාලෙම මේක නොකර ඉන්නවා. මගේ වාසනාව නැති කරනවා කියලා බුදුන් වහන්සේට බුදු පිළිමේ ගාව අර විදියට නොපෙනෙන බුද්ධ ශක්තිය තාමත් තියෙනවා කියන එක තේරුම් හිතට විශ්වාසය අරගෙන ඒ සමාදන් වෙන එක පුරුදු කරන්න. බලන්න ඔහම කරෝතින් වෙන්දට වඩා දිගට ඒ කියන්නේ අපි පීනනකොට පැන්නොතින් ලොකු ගැම්මකින් සෑහෙන දුරක් එතන යනවා. ගිලෙන්න පුළුවන්. පොඩි ගැම්මකින් පැන්නොතින් මෙතනම ගිලෙනවා. අර වගේ මුල් චේතනාව ප්‍රබල කළා එහෙම කරනකොට තේරෙයි අර වෙන්දට වඩා කඩන්න නැතුව දිග කාලයක් තමයි රකින්න ශක්තිය ලැබෙනවා. ඒක කැඩෙයි කමන්නේ ආයි අර විදියට පොරොන්දු වෙන ජීවිත කාලෙම කියලා. ඔහොම කරනකොට තමයි දිගටම කරගන්න ශක්තියක් ලැබෙනවා. ඔය මුල් ගන්න චේතනාවේ බලය අඩුකම තමයි ඔය කඩන ස්වභාවය වෙන්නේ. ඒතට ඒ සීලය සමාදන් වෙච්ච තැන හොඳට මෙනෙහි කරන්න. මතක් කරන්න ඔළුවේ ධාරණය කරගන්න මම මෙතන මේ බුදු පිළිමේට මේ විදියට මෙනෙහි කළා මේ තැනදී මම මේක කරා කියලා තමන් ඒක හොඳට ඔළුවට කාවද්ද ගන්න. ඔය විදියට කල්පනා කරනකොට ඕක තමන්ට මේ කාලේ මෙහෙම දේවල් අවශ්‍යයි මේ යුගයට මට තේරෙන විදියට මේක අත්වැලක් වගේ තමන්ගේ ප්‍රායෝගිකව මේ ගමන යන්න මේක බුල්ඩෝසරයක් වගේ තමන්ගේ තියෙන ගොරෝසු බාධා ඉවත් කරගෙන තමන්ගේ ලෞකික හරි මේ බුදු නිදුකානන් වහන්සේගේ තුලින් තමන්ගේ දුක නැති කරගෙන ජන ගමනක් මේ පණ තියෙන වෙලාවේ පින්වතුනි මේක තමන් දැන් මේ මොනවාද ඇම්බියුලන්ස් එහෙම දකින්නකොට තව චුට්ටයි ආයුෂ තියෙන්නේ පණ ඇදගෙන යනවා ඒ தത്വෙට තාම ඇවිල්ලා නැහැ. තමන්ට මේක අගේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන් දැන් මේ හුස්ම අරගෙන ඉන්න වෙලාවලදී. මේක ඒ අවධානයේ සංවේගයත් එක්ක තමයි අනිවාර්යෙන්ම තමන් මේව පස්සට දාන්න නැතුව මේ දහම් සාන්තිය මතු කරලා ගන්න ඕනේ. එතකොට මේව දිගට කඩන්න නැතුව ගියාම පෙර තියෙන පින් ඔන්න එන්න පටන් ගන්නවා. ඔන්න එතකොට සෞභාග්‍යයි හැම දෙයක්ම එන්න පටන් ගන්නවා. මේක මඩේ දදා ඔහොම හොද හොද යන ගමන කරන්න ගියාම මේක හිර වෙලා තියෙනවා පින්වතුනි. මේක වෙනසක් කරගන්න අරම බලයක් පාවිච්චි කරන්න ඕනේ. ඒක හරි මම දකිනවා ඒක වැඩ කරනවා ඒක හරියනවා. ඒක බන ගොඩක් දිය කිය මොන හරි දැන් ප්‍රශ්නයක් අහමු අන්තිම වෙලාවේ අපේ නායක ස්වයංවංශෙත් ගොඩාක් වෙලා හිටියා. මොන හරි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මතක් වුණොත් නොකියපු දෙයක් තව තියෙනවා මම සූත්‍ර බලන එක පොඩි භාවනාවකුත් කරන හැටි කියන්න. කාට හරි ප්‍රශ්නයක් අහන්න ඕන නම් තව ටිකකින් පිංගතුලට යම් දෙයක් මම දෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, පළමුවෙන්ම මම පාද නමස්කාර කර අවසරය ඉල්ලනවා. මේ මම පළමුව කතරගම වැඩසටහනට සහභාගී වුණා. දෙවනුව මේ තිස්සමහරම වැඩසටහනට සහභාගී වුණා. තුන්වෙනුව ධූපාරාම වැඩසටහනට සහභාගී වුණා. මගේ පුදුම ආසාවක් තියෙනවා අත්තනගල්ලේ වැඩසටහනට දවස් පහේ වැඩසටහනට සහභාගී වීමට. මේ දා අදිෂ්ඨාන පූජාවේදී කිව්වා යමක් දැනේ කියලා. ඒ වගේම මට යමක් දැනුණා. මට කෙනෙක් කිව්වා මේ උදේට ඇවිල්ලා මේ ථූපාරාම වැඩසටහනට ඇවිල්ලා මේ හම්බ වෙන්න කියලා. එතකොට මට නාලක මහත්තයාට මගේ විස්තරය මම කිව්වා. මේ ඉතින් අපි වගේ මේ අයට මේ ඉසිපතන ආරාමෙට මේ මහරගමට එහෙම ඇවිල්ලා නවාතම් පාසුකම් නැහැ. ඉතින් මට අත්තනගල්ල වැඩසටහනට සහභාගී වීමට පළමුවෙන්ම ඉඩ සලසා දෙනවා. දෙවනුව මං අර මේ ආම්දුරුවන් කියනවනේ මජ්ක්‍ධිම නිකායේ සංයුත්ත නිකායේ සලායතන කන්ද වර්ග සූත්‍ර බලන්න කියලා. මේ ළඟදී අර මහා මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කරන අර භාවනා වැඩසටහන් පොත නිකුත් වෙලා තියෙන නැදිමාලේ. ඉතින් ඒ සංයුක්ත නිකායේ මධ්‍යම නිකායේ පොතේ අර කන්ද වර්ග සූත්‍රය ඒ සලායතනෙ එහෙම තියෙනවද?
ඔව්, ඒ කියන්නේ මෙහෙමයි. මේ 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 පොත් තුනත් දැන් මේක බුද්ධ වචනේ කියන පොතෙත් උඩක් ඕනේ තමට අතට ගන්න පුළුවන් තියෙනවනම් නැදිමාලේ පරිවර්තන තමයි ළඟම අපි දැක්කේ. ටියක් පැහැදිලි සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ සම්යුත නිකාය පොත්තේ ඒ ටික ගත්තට කමක් නැහැ. ඔය ගොඩාක් කියවන්න බලන්න අවශ්‍ය නැහැ. මේක මම දැන් පොඩි උදාහරණයක් මෙතනත් දෙන්නම්. ඒක එකක් දෙකක් බලලා අර හිතෙන් කල්පනා කරලා Tamanට ගලපන්න පුරුදු කරන්න ඕනේ. ඒක ඇඳ ගාව තියාගෙන හරි ඇඟ රිලැක්ස් විවේක සුවයෙන් ඉඳගෙන මේ දැන් ඒ කියන්නේ මෙහෙමයි. උදේ කාලේ මේ මට ඒක කියන්න බැරි වුණා. උදේ කාලේ බුදුගුණ මෛත්‍රිය ආනාපාන සතිය මූණ හෝදනවා වගේ හිත හෝදන වැඩපිළිවෙලක් පටන් ගන්න ඕනේ.
ඔබ වහන්සේ කියපු පරිද බ්‍රහ්ම මූර්ති වෙලාවේ උදේ කාලේ මම ඒක වඩනවා.
එහෙම බැරි වුණත් උදේම නැති වුණත් නැකිට ගමන් අර වගේ වතුර එකක් පූජා කළා. අර වගේ ඒ ඇඳෙන් යන්න අරකයි අපි ඇයි සනීපවල් දැන් මොකද අපි අද දක්ෂ මදි තලමාරු කරන්න. අපිට පුරුදුයි ගොඩක් කන ගමන් මේ අහන්න අහන ගමන් බලන්න ඔය වගේ අපිට පුරුදුයි. හැබැයි අපිට මේ තලමාරු කරන්න ඒ කියන්නේ දැන් මේ ශාන්තයි කියන්නේ මොකද්ද? එතන ලෝභයේ ද්වේෂයේ අඩු වුණාම තමයි. ඒ වඩු වෙන්නේ කොහමද? සද්ධාව, සතිය, සීලය ඕවා වැඩෙනකොට තමයි ඔන්න Tamanට අර වෙන අවධානයක් එන්නේ. විඥානය වෙනස් වෙන්නේ. මේකේ දක්ෂතාව අද අඩුයි මේ යුගයේ. ඒකට තමයි උදේ කාලේ අර හිත ගෙවල් දොරල් අමතක වෙන විදියට රාජකාරිය කරන එක කල්පනාවට එන්නේ නැති මට්ටමට එන විදියට වෙනකල් අර ඒව වඩන්න ඕනේ. ඒව වැඩුණාන් පස්සේ එළියට බහැල යනකොට තමන් කරන්නේ අර සාන්ත මනසත් එක්ක ලෝභයේ ద్వේෂයේ නැති මනසත් එක්ක. එහෙම කරනකොට අරව ඍතුකම් කරනවා ගැටීම නැතුව ඇලෙන්නේ නැතුව. අන්න ඕම කරන ජීවිතේ පරිපූර්ණයි. දන්නේම නැහැ තමන්ගේ වැඩත් හොඳට කෙරෙනවා. අනිත් එක තමයි තමන් මේ වෙලාවෙම සනීපයක් සුවයක් ඒ කියන්නේ නිවීමකින් ජීවත් වෙනවා. මේක අපි මතු කරගන්න ඕනේ. කියන්නේ මහන්සි නැතුව වැඩ කරනවා. වාහනෙන් ගියත් මහන්සියක් නැහැ. වාහනේ යනකොට මෛත්‍රී භාවනා කරන් අන්න එහෙම එක්ක 100 සතිය වඩනේවත්. කයත තරවෙන එක පිටිපස්සේ සීට් එක පල්ලේ අඩිය ගන්නකොට කකුල තරවෙන එක. අන්න ඒ වගේ සරල දෙයකට තමන් අමතක වෙයි. මොකද ඕක පුහුණු කළා නැහැ. ආයි මතක් කරන්න ඕනේ. හාමුදුරු කිව්වා නේද මේ මේ පේන ඇහෙන දේට විතරක් දැන් කල්පනා කරන්න කියලා. අඩු ගානේ ඕක හරි මතක් වෙලා ආයි ගන්නකොට ඔය සරල ඒ බලන එකට ඕම පොඩි පොඩි අඩි ගන්න යනකොට Tamanta චුට්ට චුට්ට අර මහන්සි නැති හිත අත්දකින්න පටන් ගන්නවා. ඔන්න ඕවා ප්‍රායෝගිකව අත්දකිනකොට තමයි Tamanta හිමීට තමන්ගේ ඇත්ත දියුණුවක් වෙන්න පටන් ගන්න. ඒක තමයි ලැබීම කියලා අපි කියන්න පුළුවන්. වෙනේම ලැබුණට නැති වෙන ලැබීම. ලැබෙනවා නැති වෙනවා. මේක එහෙම නෙමෙයි ලැබුණා තම හිත පිරෙනවා. ඉතින් අර පොත කියවන එකත් කරන්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන් පස්සේ. ඒක අර තමන්ට කල්පනා කරන ව්‍යායාමයක් කරනවා. නැත්නම් අපි ශාන්තම වෙන්න විතරක් පුරුදුනොත් මදි. අපිට දහම කල්පනා කරන්න තියෙන මොලේ පාවිච්චි කරන්නත් ඕනේ. ඒව අපේ ප්‍රායෝගික ජීවිතයට ගලපන්නත් ඕනේ. ඒ කියන්නේ අපිට ඇලිලා ගැටෙන මොකක් හරි කවරි බැනපු කෙනෙක් ඉන්නවනම් තව මොන හරි අපිටයි එහෙම දැන් අපි කාගරි වැරදි පේන්න හරි මොකද අපිටයි එහෙම පේන්නේ කියලා අපි බලන්න ඕනේ. අපේ සිතේ ද්වේෂය තියෙනවා. අපිට කාගරි වැරද්දක් පේනවනම් වැරද්ද හරි. හැබැයි අපිට වැරද්ද කියලා හිතට දැනෙන්නේ අපේ හිතේ ද්වේෂය. අර ඒ විදිහට අපේ වැරදි හොයන්න පුරුදු කරන්න ඕනේ. අනේ එහෙම ඒ වගේ ඒවා ප්‍රාථමික කරන දේවල් ටිකක් එහෙම කරනකොට තමන් හරි තව ඒ වගේම කෙලින්ම කඩන දෙයක් දකින්න ඕනේ. කොහෙද මම බොරු කියන්නේ බය වෙලා හරි මොකක් හරි. කොහෙද මම මොන හරි වැරද්දක් කරන්නේ එහෙම විශේෂයෙන්. අන්න ඒක නොකරන මුලට හිතන්න ඕනේ. ඊට පස්සේ ඇවිදිනකොට මෙතින් ඉඳන් අතනට යනකොට මේ විදිහට භාවනාව කර කර යන හැටි. ඒක තමන් ප්‍රගුණ කරන්න බලන්න. ඔහොම try කරන්න ඕනේ. එහෙම වෑයම් කරනකොට තමට යම් සහනයක් දවස් 3ක්වත් අඩු ගන්න යනකොට වෙනසක් පේන්න පටන් ගන්නවා.
තේරුණා සරණයි.
තව එකක් තමයි පින්වතුනි, තව කාටද ප්‍රශ්නයක් තියෙනවද? මම ආයි ප්‍රශ්න වලට එනවා. ඔන්නම් අහන්න කමක් නැහැ.
ගරුතර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දේශනා කරා අපේ මළගිය දෙමව්පියන්ගේ හැරි ඒ පින්තූරයක් තබාගෙන ඉන්නෝ නම් ආශිර්වාද ලැබෙනවා කියලා. අද මේ කාලේ නම් ඒ මළගිය දෙමව්පියන්ගේ සහ අනිකුත් අයගේ පින්තූර ගෙවල් වලින් අයින් කරනවා. එමණිත ඔබ වහන්සේගෙන් මං බොහොම ගෞරවයෙන් අසා සිටින්නේ. එහෙම පින්තූර තිබ්බනම් අපි නම් අපේ වයස හැටියට අපි ගරු කරනවා, ඒක හොඳයිද කියලා. වහන්සේට
තේරෙනවා. මම කිව්වේ අර දෙමව්පියන්ගේ අපි පින්තූර තියාගෙන ඉන්නවා, අපිට ඒගොල්ලන්ගේ ආශිර්වාදයක් වෙනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවනේ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ කරුණාව පිරිසුදුයිනේ, ඒක අපි දැනනවා. හැබැයි අපි දෙමව්පියන්ට බැඳීමක් ඇති කරගන්න අරකයි. ඒ කියන්නේ ඒක මම නිකන් කියන්නේ බුදුහාඳුනගේ කොහොමද කරුණා මෛත්‍රිය කියලා. ඒක බුදුහාස්සේ නැතත් උන්වහන්සේගේ පිළිරුවක් තුලින් හරි අපිට මේ වෙලාවේ අද්භූත ශක්තියක් තියෙනවා කියන එක තේරෙන්නේ නැති, පේන්නේ නැති. ඒක අර සුනාමි වෙලාවේ ඔය ව්‍යසන වෙලාවේ විනාශ වෙච්ච නැති එක අපිට හොඳට සාධකයක්. ඒ වගේ කල්පනා කරන්න ඔය ගැන කිව්වේ. හැබැයි ඔහ පින්තූර අයින් කරනවා කියන එක හොඳයි ඇත්ත කියනවා නම්. මෙහෙමයි, අපේ කෙලේ ගුණයක් තියෙනෝනේ මේ ඥාතින්ට පින් දෙන්නයි. ඒගොල්ලන්ට නොඇලී ඇලීමක් ඇති කර ඒගොල්ලන් කල්පනා වෙන්න අරකයි අපිට. ඒගොල්ලන්ම කල්පනා වෙන්නේ නැතුව බහුන් වැඩිමක් වෙන්න ඕනේ. අපි ඉහළට අපේ විඥානීය ගෙනින ඉහළකට අපේ තලයකට ගෙනියන එකක් මේ මනුෂ්‍යාත්මේ වෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන් හදිස්සියේ ළඟ හිටියත් ඒගොල්ලන් අපිව දැකලා ඒගොල්ලන්වත් ඉහළ තත්වයකට යන්න ඉඩ තියෙනවා. ඒ සද්ධාව ඇති වෙලා, ඒ සනී මේක ඇති වෙලා. එතකොට අපිට බැඳීමක් ඇති වෙන විදිහට පින්තූර තියාගන්න අරකයි. ඒක ඇත්තට හොඳ නැහැ. හැබැයි අපි කමක් නැහැ. මන් දන්නේ නැහැ. මන්නම් කියනවා සාමාන්‍යයෙන් ද සමාකයේ මැරිච්ච අයගේ පින්තූර තියාගන්නවා මහත්යගේ නෝනගේ. ගොඩාක් ඒ ගැන හිත හිත මේවා කරනවා. මම හිතනවා ඒගොල්ලන්ව එහෙමම හිතන්නේ නැති තත්වයකට තමන්ගේ මනස ගේන්න ඕනේ. ඒගොල්ලන් කල්පනා වෙන්නේ නැති තත්වයකට මනස නිදහස් කරගන්න ඕනේ. තෙරුවන් සරණයි. එතකොට මේ තව ප්‍රශ්නයක් කාටද තියෙනවද? මම ආයි ප්‍රශ්න වලට එනවා. මේ පොඩ්ඩක් අපි මේ මේකේ තව ප්‍රධාන අන්තිම කොටසක් තියෙනවා. ඒක තමයි පිංගතුණි, මේ බණ පොත් ටික බලනකොට, කවදා ගෙදර ඉඳලා බණ පොත් බලනකොට මේක දැනුමක් වගේ බලන එකක් නෙමෙයි පිංගතුණි. මේක කමඨහන් කරන්නේ කොහමද? කමඨහන් කරන්නේ කොහමද? ඒක ඒ කමඨහන් කරන විදියක් තියෙනවා පින්වතුනි. මේක අපි මේ මොහොතට හිත ගේන්න පුරුදු කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ හාමුදුරුවෝ පේනව නේද? මෙහෙම ඉන්නව නේද? මෙහෙම ඉන්න ගමන් හොඳට ඇහෙන ශබ්දවලට හොඳට ඇහුම්කන් දෙන්න. ඇඟ සැහැල්ලුවට තියාගන්න. ඇඟ සැහැල්ලුවට තියාගෙන හොඳට ඇහෙන ශබ්දවලට යොමු කරන්න බලන්න. කට්ටි හිටන් ඉන්නවා, හිටන් ඉන්න ඉරියව්වෙම හාන්දරෝ පේන්නේ නැති වුණත් හොඳට ඒ ශබ්දවලට යොමු කරන්න. බෙර ගහන ශබ්දයක් ඇහෙනවා. ෆෝන් එකක සද්දයක් ඇහෙනවා. ඇඟ තැම්පත් කරන ගමන් එහෙම හොඳට අහන්න බලන්න ඇහෙන ශබ්ද. එහෙම හොඳට අහගෙන ඉන්නකොට තමන්ට යම් තමන්ගේ සිද්ධ වෙන දෙයක් දැනෙන්න පටන් ගනී. තමන්ගේ කයේ තියෙන දේවල් අඳුර ගන්න පටන් ගනී. විශේෂයෙන්ම අඳුරගනී හුස්ම උඩට අදිනවා, පල්ලෙහාට යවනවා. මේක දැම්මම කිව්වම අවධානය යොමු කරන විදියට නෙමෙයි. දැන් එහෙම අර ශබ්ද වලට හොඳට අහගෙන හිටියොතින් ටික වෙලාවක් ඇඟ සැහැල්ලු කරන් ඔහේ හිස් කරගෙන ඉබේම තමන්ට අවධානයට ඒ හුස්ම උඩට ගන්නවා, පල්ලෙහාට යනවා. අන්න ඒක ඉබේම වෙනකොට තමයි තමන් වර්තමානට හිත යම් ප්‍රමාණයට ගෙනල්ලා තියෙනවා. අන්න එහෙම තියාගෙන තමයි මේ පොත් කියවන්න ඕනේ. පුළුවන් නම් එහෙම නිතරම ඉඳ බලන්න ඕනේ. කලබල වෙන්නේ නැතුව හැම වෙලේම තැම්පත් කරගෙන පැත්තට බර වෙවි ජීවත් වෙන්න පුරුදු කරන්න ඕනේ. දැන් මේ පොතේ 6 වෙනි පිටුවේ මම දන්නවා පිටු පොත මගේ කියන එක විතරක් අහන්න පුළුවන්. බුදුන් වහන්සේ මෙහෙම කියනවා, ඉක්බිති මට මෙසේ ඉනික්බිති මට මෙසේ අදහස් විය. මා විසින් අවබෝධ කරගන්නා ලද ධර්මය ඉතා ගැඹුරිය. දැකීම දුෂ්කරය. අවබෝධ කර ගැනීමට අසීරුය. ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත් නොහැක. සියුම්ය, පණ්ඩිතයන් විසින් දත යුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමී ඇලී සතුටු වන්නේ පංචකාමී ආශා කර ඇත්තේ. මෙසේ පංචකාමී ඇලී සතුටු වන්නා වූ ආශා කරනා වූ මේ සත්ව සමූහයාට මේ හේතුවෙන් මේ ඵලය ඇතිවන්නේ යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය. දැන් බුදුන් වහන්සේ මේ පංචකාමය, මේ සත්වයන් ප්‍රජාව පංචකාමී ඇලී සතුටු වන්නේ මේ ධර්මයේ තර්කයෙන් දැනගන්න බෑ කියලා කියනවා. එතකොට මේක දැනගන්න බුදුහාඳුරෝ අකමැති වුණා කියන්න මේ පංචේන්ද්‍රියම් පිනවගෙන ඉන්න මිනිස්සු. ඇයි මෙච්චර කියන්නේ මේ ෆෝන් අයින් කරන්න, පරිස්සම් වෙන්න? ඇයි මේ ඇහැ කන නාසය විශේෂයෙන්ම Brahmacharya වුණත්, ආහාර කෑම වුණත්, අපි රස ගන්න එක ඒවා අඩු කර කර මේවා කරන්න කියන්නේ මොකද? අපේ ගෙවල් දොරල් වටපිටාවට ආසාව අඩු කරන්න කියන්නේ මොකද? එතකොටයි අපිට හිත සමාධිගත වෙන්නේ. ඒ සමාධිගත හිතකට තමයි මේ දහම තර්කයෙන් තේරුම් ගන්න බැරි, එහෙම වෙන විග්‍රහ කරලා තේරුම් ගන්න බැරි වෙනම ඥානයකට ගෝචරය වෙන ක්‍රමයේ මතු කර ගන්න ලැබෙන්නේ. එතකොට මේ වදන් ගැඹුරු නෑ පින්වතුනි. අවබෝධ වෙන එක ගැඹුරුයි. බුදුහාඳුර තේරුම් කරන එක හරිම සරලයි. තමන්ගේ හිත පිරිසුදු වෙවි එනකොට තමන්ට ඒ ගැඹුරු දේ වැටෙන්නිට තියෙනවා. ඒ පිරිසුදු වෙනකොට තවත් ප්‍රතිඵලයක් තමයි තමන් සාන්තව සතුටින්, හේතුවක් නැති සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒකෙන් ලැබෙන පුළුවන් ලොකුම ප්‍රතිඵලය තමයි මේ විදියට ප්‍රඥාව අවදි වෙන්න ඉඩ තියෙනවා, නිවන් දකින්න ඉඩ තියෙනවා. එතකොට මේකේ මේ පොතේම තියෙනවා, අපි මේ කමඨහන් වශයෙන් එන එකක් බුදුන් වහන්සේ කාලේ මේ භෞතික දේ බලන්නේ පරමාණු වශයෙන් නෙමෙයි, ධාතු වශයෙන්. එතකොට බුදුහාඳුනේ කාලේ ධාතු හතරකට වෙන් කරනවා. අතර ධාතු ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. එතකොට මේ ධාතු වශයෙන් බලන විදියක් තමයි තියෙන්නේ ගති වශයෙන්. හය්‍ය ගතිය අපේ තුල කියලා තියෙන එකට ඒ ගතිය ඒ නම කියනවා. හය්‍ය ගතියෙන් පඨවි ස්වභාවය තියෙන හය්‍ය ගතිය. එතකොට ඒ ගති එළියෙන් තියෙන හය්‍ය ගතියෙන් තියෙන දෙයට ඒ ගතියෙන් මෙයක් කරනවා. එතකොට වතුර දියාරු වශයෙන් තියෙන එකට අන්න එහෙම එකට එහෙම මෙයකට ඇඟේ දියාරුවට තියෙන දේ අන්න ඒ විදියට බුදුහාඳුරු නම් කළා පෙන්නනවා. එතකොට මේකෙදි මේ පොත් කියවනකොට තමන් ඉඳන් ඉන්න ඉරියව්ව එළියෙන් බලනා වගේ බැලෙන්න ඕනි පිංගුතුනි. එතකොට එළියෙන් බලනා වගේ තමන් දිහා බලාගෙන පතිවි ධාතුව කවරේද? පතිවි ධාතුව අධ්‍යාත්මික හෝ බාහිර හෝ වන්නේ? අධ්‍යාත්මික වූ පතිවි ධාතුව කවරේද? තමා තුළ කර්මානුකූලව ඇති වූ කර්කශ වූ තද වූ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර මෙව මැවිලා පේන්න ඕනේ පිංගුතුනි. බුදුහාඳුරු කියනවා මේවා කර්මානුරූපව. හිතන්න මේවා අහසින් ආව නෙමෙයි, මේ ඇඟේ එක එක කොටස්. මේවා අපේ පිම්පව් පළ දෙන්න, දුක සැප දැනෙන්න ඒ අණුව මේ ඇඟේ කොටස් හැදිලා ඇවිල්ලා තියෙන්නේ. ඒකයි සමාක ලෙඩවලට කොච්චර බෙහෙත් කරාට ඒ ලෙඩේ නැති වෙන්නේ නැහැ. ඒ කර්මයේ විපාකයෙන්ද ඒ විදියට සකස් වෙලා තියෙනවා. එතකොට මේක ඒ ඇඟේ කොටස් එහෙම ලැබෙන්න මේ කර්මානුරූප වෙන හැටි මේක මෙනි කර බලන්න ඕනේ පිඟුතුනි. කර්මානුකූල ඇති වූ කර්කශ වූ තද වූ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකු ගඩු, හද මාංශය, අක්මාව, දලඹුව, බඩදිව, පපු මස, බඩවැල, නොපැසුණු ආහාරය, පැසුණු ආහාරය යන සියලු සියල්ල අධ්‍යාත්මික වූ පත්වි ධාතුවේ කියනු ලැබේ. යම් අධ්‍යාත්මික පත්වි ධාතුවක් වේද, බාහිර පත්වි ධාතුවක් වේද, මේ දෙකම පත්වි ධාතුමය. දැන් මෙතන තමයි විදර්ශනා කරන්නේ පිංගතුනි. මේ හයිය ගතියෙන් තමන්ගේ කියලා කියන හයිය ගතියයි බාහිර කියලා හයිය ගතියයි දෙකම එකයි කියලා බලන එක. ඒ කියන්නේ මගේ කඹුලේ තියෙන මේ කඹුල් ඇටේ මේ හයිය එකයි මේ මයික් එකේ තියෙන හයිය එකයි දෙකම එකයි නේද කියන එක තමන්ට සංසුම් මනසකින් ඒක තමන්ගේ හිතට පේනකල් කල්පනාවේ රැඳෙන්න ඕනේ. එහෙම දාලා බලනකොට බාහිර පත්වි ධාතුවක් වේද මේ දෙකම පත්වි ධාතුවේ මේ දෙයාකාර පත්වි ධාතුමු තත්තු පරිද්දෙන් යහපත් විදර්ශනන් නුවණින් දැක මේ මාගේ නොවේ මේ මම නොවේමි මේ මාගේ ආත්මෙ නොවේ මෙසේ ඇති සැටියෙන් දැක පත්වි ධාතුව කෙරෙහි සිත නොවලවයි. මෙහෙම බලනකොට තමන්ගේ කියලා හිතෙන්නේ නැහැ. ඇත්තට මගේ නෙමේ. ඒක තමන්ටම පැහැදිලි වෙන්න තමයි එහෙම කල්පනා කළා ඒක අත්හරිනවා. දැන් මේව පිංගතුනේ ජී තමන්ට ruci නෑ ගොඩක් අල්ලගෙන බැඳීගෙන ඉන්න කට්ටියට මේක යම් ප්‍රමාණයටම ඇලීම දුරු කරගෙන ආසාව අඩු කරන්න හිතාගෙන ඉන්න කට්ටියකට තමයි මේකේ තේරුමක් එන්නේ. එතකොට මේක සැහැල්ලු කරන් මෙහෙම එහෙම ආසාව අඩු කරන්න බලාගෙන ඉඳලා මෙහෙම කල්පනා කරනකොට තමන්ට තවත් සැහැල්ලු ගතියක් දැනෙනවා. තමන්ට ගැළපුවන එතකොට වායෝද මේ ආපෝදාචු එත දියාරු ගතියෙන් තියෙන අපේ ඇඟේ ලේ වෙන්න පුළුවන් ටැප් එකේ තියෙන වතුර වෙන්න පුළුවන් මේ දෙකම හිතෙන් කල්පනා කරලා බලනකොට තමන්ට මේ දෙකේ වෙනසක් නෑ නේද කියලා මුත්‍රා වෙන්න පුළුවන්. ටැප් එකේ එළිය දින වතුරයි ඇඟේ තියෙන මුත්‍රායි තව ලේ මෙහෙම හිමීට තැම්පත්ව දාලා කල්පනා කරාම මගේ කියලා ගන්න මේ අවකාශයේ තියෙන හින්දා නේද කියලා තමන්ට ඒක අත්හරින්න පුරුදු වෙනවා පින්වත්. මේක යම්සේ මැටි දැවපත් බට යනාදීන් වට කරන ලද අවකාශ ස්ථානයට පැල යන නම විවහාර කෙරේද එමෙන්ම ඇටමස්ලේ නහරාදීන් වට වූ දෙයට ශරීරයයි අපි විවහාරය කරමු. එතකොට මේ විදිහට ඔක්කොම එකතු වෙලා මේ මම මගේ කියලා ගන්න එකක් අපි හිතෙන් අදාන තියෙනවා. මේක වෙන් කළ හැම බලනකොට පින්වතුනි තමන්ට මම කියන අදහස අඩු වෙන්න පටන් ගන්නවා. දැන් අනිත් එක මතක තියාගන්න මේ ඇඟක් නැතුව විඤ්ඤාණය පහළ වෙන්න පුළුවන්ද? මේ ඇඟක් නැතුව හිස් අවකාශය නිකන් විඤ්ඤාණයක් පහළ වෙන්න පුළුවන්ද? මේ විඤ්ඤාණය කියන එක ඇඟ අවශ්‍යමයි. එතකොට ඇඟ මගේ නෙමෙයි කියලා තමන්ට පැහැදිලි වෙනකොට විඤ්ඤාණයත් මම නෙමෙයි කියලා තමන්ට යහමින් ඒව වැඩුවොත් පැහැදිලි වෙන්න ඉඩ තියෙනවා. දැන් හිතන්න පින්වතුනි මේ විඤ්ඤාණය තුල නේද මම මේ මගේ පුතා මේ මගේ නෝනා මේ මගේ මහත්තයා කියලා අත්දකින්නේ. එතකොට තමන්ට මෙහෙම ප්‍රඥාව වඩලා තිබ්බොතින් ඒව ටිකක් ඈත් කරන්න බැරි කමක් වෙන්නේ නැද්ද? ඈත් වෙනවා ඥානයකින්. මේක මන් දන්නවා මෙහෙම වඩපු කට්ටිය සමට නෝන්ලා බැනගනාම මහත්තුරු බැනගනාම ආයි බනින්න අවස්ථාවක් උනේ නැහැ මෙහෙම කල්පනාවෙ හිටපු ඉඳන්. එතකොට මෙහෙම කල්පනා කරනකොට මොකද තමන්ගේ වෙන්නේ? ප්‍රඥාව වැඩි වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව දුරු වෙනවා පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව අඩු වෙනකොට තමන් සංකාර කරන එක අඩු වෙනවා. ප්‍රතික්‍රියා කරන එක අඩු වෙනවා. එතකොට මේ සංසාර චක්‍රයේ තමන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ ගොඩු මුදල් ටිකක් හම්බෙලා තැම්පත් කරාම එහෙම නෙමෙයි. තමන් මොන හරි ප්‍රාර්ථනා කරන දෙයක් ඉෂ්ට වුණාම එහෙම නෙමෙයි. තමන්ගේ කර්මය අහෝසි කරන්න පුරුදු වුණාම කර්මය පින් වැඩි කරලා කුසල් අවදි කරගෙන තමන් මේ මොනවාද හිත අර පෙර කරපු අකුසල පාප අහෝසි වෙන විදියට ගමනක් යන ගමනක් ගියොත් තමයි තමන් මේකේ ව්‍යාම වෙන්නේ. එතකොට මේ මෝහය තමයි මේ කර්ම කරන එකේ මුල. එතකොට මේ මෝහය නැති වෙන එක වෙනවා. තමන් සාමාන්‍යයෙන් ආයි ඇලෙන එක අඩු වෙන්න පටන් ගන්නවා, ගැටණේව අඩු වෙන්න පටන් ගන්නවා. මේ භවයේදීම මානසික සුවයෙන් ඉන්න පටන් ගන්නවා. හොඳ මතකවල් එනවා. ඒ කියන්නේ මතක් වෙන්නේ නැහැ මම මේක කරා අරක කරා කියලා වැරදි. ඒක එකක් අනිත් එක ආයි නරකක් විපාක දෙන්න දෙයක් තමයි අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ විදිහට සරලව මම කිව්වේ මේ පොත් අරගත්තම තමන්ට ගලපලා එහෙම ඒව කියවලා ගලපලා මේව කරනකොට අර අතරෙන එක සිද්ධ වෙනවා. පිංගතුලා දැන් අපි ඉවර වෙන්න ළඟයි. හාන්ද්‍රෝ යම් දෙයක් මෙයා කරනවා ඒක අන්තිමටම ඒ කියන්නේ ඒ යම් දින අදිෂ්ඨානයේ ශක්තිය තියාගන්න හෙට දවසේ අද රාත්‍රී මොනවාරි කෑම ගන්න හැබැයි බලන්න කතා කරන්න නැතු වෙන්න හිට උදේ වෙනක. ඒක තියාගෙන ඉන්න රාත්‍රී කාලෙත් Tamante එක පිටිපස්සෙන් යම් දෙයක් ඇති කරાવી තමන්ගේ ගමනට. කෑම ටිකක් ගන්න කතා කරන්න නැතුව අද රාත්‍රී විතරක් ඉන්න බලන්න. ඥාතින් තුනත් කාටවත් ඇලෙන්න එපා. මේක තමයි අර නැදි මහලේ ඉන්න පොත්වලේ කන්ද වර්ගය කියලා ඔය මං පොත් වර්ගයක් කිව්වේ. මේක හාමුදුරුවෝ දැන් මේ විදිහට බලලා මෙනී කළ සක්මන් කරනකොට කල්පනා කරන ක්‍රමයට කියන ධම්මානුපස්සන. සතිපට්ඨානේ ධම්මානුපස්සනාව තුලින් නිවන් දකින්න විදිය. මේක මේ හලිදකාණී සූත්‍රය කියලා තියෙන්නේ. එක් කලෙක ආයුෂ්මත් මහා කච්චනා තෙරුන් වහන්සේ අවන්ති ජනපදයේ කුරුගර නුවර ළඟ පපාත පර්වතයේ වසති. එකල හලිදකාණි ගෘහපතිය මහා කච්චනා තෙරුන් වෙත පැමිණ වැඳ ස්වාමිනි භාගතුන් වහන්සේ අෂ්ටක වර්ගයේ මාගන්ධිය ප්‍රශ්නයේදී නිවාසය අතහැර නිවාසයේ නොහැසිරෙන ගමහා නොවසන කාමයන්ගෙන් මිදුණු සසර පෙරට නොකල භික්ෂුව කොහොමනම් ජනතාව සමග විරුද්ධ කතා නොකරන්නේද කියා වදාළසේක. ස්වාමිනීන් භාගතුන් වහන්සේ කොටින් වදාළ මේ කියමනේ අර්ථ විතර වශයෙන් දති උත්තේ කෙසේදයි සැලකලේ. රූපපතිය රූපස්කන්ධේ විඥානි නිවාසයයි. රූපස්කන්ධේ බැඳුණු විඥානේ නිවාසය හැසෙන්නයි කියනු ලැබේ. රූපපතිය වේදනාස්කන්ධේ විඥානි නිවාසයයි. වේදනාස්කන්ධේ බැඳුණු විඥානය නිවාසය හැසෙන්නයි කියනු ලැබේ. වේදනාස්කන්ධයට පස්සේ ඉන්නේ මොකද්ද? මොන ස්කන්ධයද? සංඥාස්කන්ධය. එතකොට රූපපතිය සංඥාස්කන්ධය විඥානි නිවාසයයි. සංඥාස්කන්ධයේ බැඳුණු විඥානය නිවාසය හැසෙන්නයි කියනු ලැබේ. රූපපතිය සංස්කාරස්කන්ධයේ විඥානි නිවාසයයි. සංස්කාරස්කන්ධයේ බැඳුණු විඥානය නිවාසය හැසෙන්නයි කියනු ලැබේ. රූපපතිය නිවාසයේ නොහැසිරෙන්නේ කෙසේද? රූපපතිය රූපස්කන්ධයේ යම් රාගයක්, යම් ඡන්දයක්, යම් සතුටක්, යම් තණ්හාවක්, යම් උපයක්, යම් උපාදානයක් අකුසල සිතට ස්ථාන වූ අනුසය ධර්මයක් වෙයිද? ඒවා තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදී. මුල්නුපුටා දමන ලදී. කට කැපූ තල්ගස් මෙන් කරන ලදී. නැවත හට නොගන්නා ලෙස කරන ලදී. වේදනා සංඥා සංඛාර ස්කන්ධේ යම් ඡන්දයක් අනුසයක් වෙයිද? ඒවා නැවත හට නොගන්නා ලෙස කරන ලදී. එබැවින් තථාගතයන් වහන්සේ අනෝකසාරී නම් වෙති. රූපපතිය අනෝකසාරී නම් වන්නේ මෙහෙමයි. පින්වතුනි, දැන් මේකෙදිත් ඊතන්න රූප වේදනා සංඥා සංකාර ඊතන්න මගේ ඇඟිලි හතර වගේ රූප වේදනා සංඥා සංකාර මේ අත විතරක් ගන්න විඥානේ හැටි. ඒතර විඥානෙට මෙහෙම කවදාකවත් විඥානයක් පහළ වෙන්න බෑ. විඥානේ තුල තියෙන දේවල් තමයි මේ රූප වේදනා සංඥා සංකාර. ඒතර මේ විඥානෙට මෙහෙම යොමු වෙලා තියෙනවා. විඥාන යොමු වෙලා තියෙනවා මේ වේදනා සංඥා සංකාර කියන එකට. මේ යොමු කරවලා මේක බඳලා තියෙනවා. බන්ධනයකට එක ගම් එකක් වගේ. ගම් දන්නවනේ. ඒ ගම් එක තමයි අපේ තණ්හාව තෘෂ්ණා කරන එක. මේ ප්‍රතිපදාවේ අපි මොකද කරන්නේ? සීල සමාධි ප්‍රඥා වඩනකොට මොකද මේ ගම් එක අයින් කරනවා. ගම් එක අයින් කරනවා. ගම් එක අඩු කරන්න නැති කරන්න ඒ පැත්තට යන්න මේ විඥානේ පැවැත්මක් තියේද? විඥානේ පැවැත්ම අඩු වෙලා නැති වෙන්න පටන් ගන්නවා. අන්න ඕක තමයි සසරෙන් එතර වෙනවා කියන්නේ. දැන් මේවා කල්පනා කරන්නයි මේකේ පොඩි සාම්පල් එකක්, පොඩියට කල්පනා කරන්න පොඩි ප්‍රවේශයක් ඔය මේවා කළා කිව්වේ. ඕක ගොඩක් ගැලපෙනවා මේ හුස්මත් එක්ක. අන්තිම මොහොතේ කොහොමද රහතන් වහන්සේ කෙනෙකුට විතරයි මේ හුස්මට තියාගන්න පුළුවන් වෙන්නේ එහෙම ගැන. ඒක ශක්‍රදේවේන්ද්‍ර ප්‍රශ්න අහනකොට මේ සූත්‍ර බලාගෙන යනකොට මේක ධර්මයේ හිතෙන් කල්පනා කරන්න බලන්න උදව් වෙනවා. ඒකට කියනවා ධම්මානුපස්සනා කියලා. බොජ්ජංගවල ධම්මානුපස්සනා මේ සති සම්බොජ්ජංගේ ධම්මවිජය බොජ්ජංගේ කියලා කියනවා. ධම්මවිජය බොජ්ජංගේ. එතකොට සති සම්බොජ්ජංගේ ඊට කලින් තමයි මේ වර්තමානයේ හිත ගෙනල්ලා භාවනා යෝගී ජීවිතයක් ගන්නකොට ඔන්න ඒ ටිකත් වැඩෙනවා. මේ වර්තමානයේ හිත තියාගෙන ධර්මයේ කල්පනා කරන එකත් එක තමයි මේ ධර්ම ඥානය එඬිට තියෙන්නේ. මෙතන විශේෂ ඥානයක් ඇරෙන්න තියෙනවා පින්වත්නි. මේක මිනිස්සෙක් වෙලා ඉපදිලා මේක අවදි කරගන්න නැතුව නම් මැරෙන්න එපා. මේක අපි අවදි කරගන්න ඕනේ. මේ සනීපෙන් මේ බුදුසසුන ලැබිලා බුද්ධාගම අපිට ධර්මයේ ලැබිලා ඒක පරිහරණය, මේක අපිට නියම මැප් එක. මොකද නිදන් වදුල කියලා කියන්නේ නේද? නිධානයක වදුල නේද? නිධානයක නිධාන වදුල. හරිද මන්තර? එතකොට ඒ වගේ තමයි මේක. මේ බුද්ධ වචනේ අපිට නැති වුණොත් පිංගොතුනි අපේ කේකයිගේ බණ අදහස් ඒව තමයි අපිට, මගේ ওই හිමාලේ කතා ඒව තමයි අහගෙන ඉඳ වෙන්නේ. සෝවන් වෙන්න නම් මේක මේ වදන් අපිට ඕනේ වෙනවා. යෝනිසෝමනසිකාරය දාන්න වෙන්නේ මේ වදන්. අපේ බණ දාලා මදි වෙනවා. මේක මේ වදන් බුදුන් වහන්සේගේ දා ධර්ම පදයක් අහගන්න උනත් දහම්සොඬ රජුරෝ බෝසතන් වහන්සේ ඇරෙට රකුසෙක්ගේ කටට පණින්න ඔච්චර දුර්ලභ වෙච්ච කාලවල තියෙනවා. මෙච්චර අපිට දේශනා ගොඩාක් මේ වෙලාවේ තියෙනවා පින්වතුනි. මේක ඇඳගාවරි තියාගන්න, මේක නැති කරගන්න එපා. මට දෙන්න පුළුවන් මෙච්චරයි. ඒ කියන්නේ ඇත්තට නිවන් දකින්න ඕන නම් වටහා ගන්න ඕන නම් මේවා ගොඩාක් කල ඉස්සර ඉඳන් අත්දැකපු දේවල්, තරුණ කාලේ ඉඳන්. දැන් තමයි මේක දෙන්නේ. මේ බුද්ධ වචනේ මෙහෙම දක්මල් තියෙනවා, දර්ශනයක් වෙන්න තියෙනවා. මේවා වුණා නම් කවුරුත් මේ පොත අතාරින්නේ නැහැ. මෙතන බුදුහාඳුරු ජීවමානව ඉන්නවා. මේක යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන තහවුරු වෙන එක තමයි මොකද්ද මේ බුදුන් වහන්සේ කියන්නේ කියන එක තේරුමක් යනවා. ඉතින් මම දන්නවා මට මේ දැන් චීන කට්ටියාවතින් මට ඕනේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් පරිවර්තන පොතක්. මොකද මේ බුදු කෙනෙක්ගේ දේශනාවේ වෙනම ආශ්චර්යයක් තියෙනවා. ඒක අල්ලන්න බෑ කාටවත්. ඉතින් මට මට මෙහෙ වැඩසටහන් කරනකොට මට සිංහල බසෙන් පැහැදිලි පරිවර්තනයක් ඕනේ වුණා. එතකොට එක මෑනියු කෙනෙක් කිව්වා මම අපි ගත්තේ නැදි මහලේ පරිවර්තන. මට තේරුණා ඒක ටිකක් තමයි ළඟම තියෙන්නේ. එතකොට මේ මෑනියුම කිව්වා හාමුදුරනි මට පුරුදු මේ මොකද්ද මේ බුද්ධ ජයන්ති පොත් කියලා. ඉතින් මම කිව්වා මෑන්වාසේ අපිට මෙච්චරයි තියෙන්නේ මේක පාවිච්චි කරන්න කියලා. මේ මෑනියු මෙතන ඉඳන් උත් ඉන්නවා. ඉතින් කොහොම හරි මේ දවස් 4 වෙනි දවස් 5 වෙනි දවස් එනකොට ඒ මෑනියු මට කිව්වා මට මේ පොතුත් එක්ක මෙහෙ දිගටම ඉන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ. මට එතකොට තමයි තේරුණා ඒ පොත්වල ඒ යම් සංඥාවක් ඒ ධර්මය තුලින් ඇති වෙන එකක් තියෙනවා. ඒක ඇති වුණොතින් Tamanට ලොකු සද්ධාාවක් එනවා. ඒ ධහම Tamanට බුදුන් වහන්සේගේ වදන් තුලින්ම Tamanට යථාර්ථයක් වැටහීමක් වෙන එකක් සිද්ධ වෙනවා. ඉතින් මේක ඔහොම තේරිලා තමයි මම අර කියනවා ණයෙක් ඉන්නවා කියලා මෙතන කිව්වොත් කවරි හොඳට බලනකොට ණයාව එකපාර වලිගයක් පේනවා කොහෙන් අර එකපාර ගැස්මක් කියනවා නේද? අන්න ඒ වගේ Taman කවදාක්වත් දැකපු නැති සත්‍යයක් අනිත්‍ය කියලා කොච්චර අහලා තිබ්බට මේක Tamanට ඥානයක් වශයෙන් වුණොත් හරි ලොකු කම්පනයක්. ඒ මේකත් එක්ක එකට කියනවා ඒවම් පස්සං යථා භූතං නිබ්බින්දති විරච්ඡති නිරෝධේති නිබ්බානන්ති. නිබ්බින්දාව, ඔය නිබ්බින්දාව කියන එක තමයි ওই ධහම Tamanට පැහැදිලි වෙනකොට එන එක පාට වෙන ගැස්මක්, අතරවන ගැස්මක්. ඒ වගේම එක හිත ශාන්ත කරනවා, නිවනට හිතපත් කරනවා. ඉතින් පින්වතුනි මම ප්‍රාර්ථනා කරනවා සීල දෙනාට සීල ධෛර්ය ශක්තිය ලැබෙන්න. පෙරපි මතුවෙන මම දන්නවා බස් වලට යන්න තියෙනවා කට්ටියට. මං ගොඩක් පින් දෙනවා වංකෝම අපේ මහානායක ස්වාමීන් වහන්සේ. මට තේරුණා මුතියංගනේ වෙනම වෙනසක් ඇති කියලා. ඒ කියන්නේ අරේ කිරිවිහෙරෙත් අපි ඒක අත්දැක්කා. බොහොම උතුම් මහානායක ස්වාමීන් වහන්සේලා අපිට එදා එහෙත් මුණ ගැහුණා. මේ අපිට ධෛර්යය දුන්නා, හොඳ දෙයට ධෛර්යය දෙන්න. මට අමතක වෙන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේත්, ඒ කිරිවිහෙරේ නායක ස්වාමීන් වහන්සේ. එම අපිට බොහොම මේකකින් මේ ධෛර්ය දුන්නා. ඉතින් ඉසර කැලේ ස්වාමීන් වහන්සේ කියලා තමයි අපි ඇවිල්ලා එක එක ප්‍රභූරු හම්බුන එනකොටත් මුණගස්සනවා. මම බොහොම මගරින්ද බලනවා. කවදාත් අමතක වෙන අන්තිම කාලෙත් බොහොම අන්තිම වෙලාවෙත් ගිහිල්ලා මුණ ගැහුනම ඉතින් මට සතුටුයි අපිට මේ උතුමන් වහන්සේලාගේ ආශිර්වාදය ධෛර්යය තමයි මේ ගමනට බලය. ඉතින් මං පින් අනුමෝදන් කරනවා මේ මහානායක ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සුවය ධර්මයේ ශක්තිය තව තව අපිට ආශිර්වාදයක් වෙන්න. මේ අද කාලේ අපිට ඒක අවශ්‍යයි. පණ ගන්නවනේ මෙහෙට පා ගමනක් ආපු එක ගැන මට ආරංචියක් තිබ්බා. ඒවා බොහොම හොඳයි. මේවා හැම පැත්තකින්ම අවදි වෙන්න ඕනේ. මේ රහත් දජේ මහිමය අවදි වෙන කාලයක්. මේ වියසන යනවා වගේම ඒ වගේ වෙන කාලයකට තමයි ඒ උතුම් පෙරම්පුරණ උතුමන් වහන්සේලාගෙත් මේ ලෝකෙට මතු වෙන කාලෙත් තියෙන්නේ. ඒක මේ වේගණ යන කාලයක්. ඇත්තටම මේ අවුරුද්ද විශේෂයෙන්ම මේ කාල සීමාව එක විශේෂයි. මේ වෙනකොටත් අපි දකිනවා මේ කාලේ කවදාකවත් නැති දුක් තත්ත්වයකට, භයංකර තත්ත්වයකට මුළු ලෝකෙම යනවා. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ඒ කුසලයේ අවදි කරගන්න එක මේ වෙලාවේ. මට මතකයි ගුරුදේවයන් වහන්සේ අපේ ආච්චිට කියනවා, ඒ කාලේ ඔය LTT ප්‍රශ්න තියෙනකොට ඇම්බුලන්ස් යනකොට බුදු කාමරයට ගිහිල්ලා කර්ණීය මෙත්ත සූත්‍රයේ සජ්ජානා කළා භාවනාව යෙදෙන්න කියලා. ඒක අධ්‍යාත්ම ලෝකයේ දන්න කට්ටිය තමයි එහෙම කියවෙන්නේ. හේතුව එහෙම වඩන පිරිසක් ඉන්නකොට පින්වතුනි, ඒ සබහ ධර්මයෙන් උයි දේශපාලන වශයෙන් උයි වෙන්න තියෙන ලෝකෙට දුකක් ඇති කරන්න වෙන්න තියෙන දේවල් සෑහෙන දේවල් කෙටි කරලා අඩු කරලා නැති කරන්න බල නොපෙනෙන බලයක් යන්න පටන් ගන්න. අපිට ඒක අවදි කරන්න බැරි කමක් නැහැ. අපි ගොඩ වෙනවත් එක්ක මේක බලපාන අනිත් අයට මතක තියාගන්න. ඒක හිතන්න එපා. ඒක හැමෝටම විකාශනය කරන්න ඕනේ. මේ පොළොවට දැනෙනවා, මේ අහසට දැනෙනවා ඒ රකින්න සත්‍ය, ඒ රකින්න ගුණය. ඒක අනිවාර්යෙන්ම ලෝක සත්‍යයට ඒ උවදුරක් වෙන්න තියෙන දේ භාගයට අඩු කරන්න ඉඩ තියෙනවා. නැත්තම් අහෝසි කරන්නත් ඉඩ තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ගෙදර ප්‍රශ්නයක් තිබ්බත්, ගමේ ප්‍රශ්නයක් තිබ්බත්, රටේ ප්‍රශ්නයක් තිබ්බත්, ලෝකේ ප්‍රශ්නයක් තිබ්බත්, තමන්ගේ හිත නිවා ගන්න එක පොඩි පහේදයක් නෙමෙයි. ඒක තමන්ට මේ ප්‍රශ්නේ දැනෙන්නේ නැති තත්වයකට තමන් මනස නිවා ගත්තොත් ඒක යම් දෙයක් මේ සංසාර කර්මයත් එක්ක යන ගමනේ ඒ සත්වයන්ට රැකවරණයක් ඇති කරන බලවේගයක් වෙනවා තමන්ගේ ජීවිතේ. ඇවිදින චෛත්‍යයක්, ඇවිදින බෝධියක් වගේ තමන් රැකවරණයක් වෙනවා සීල සත්වයන්ට. ඒක අවදි කරගන්න. මේ කරගත්ත හැම පිනක්ම දෙමව්පියන්ට, ඥාතීන්ට, ඉෂ්ඨකාමී දේවතාන් වහන්සේලාට අනුමෝදන් කරන්න. අර මයික් එක යවන්න පුළුවන්ද? අර
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපිත් මේ මිනිස් ජීවිතයක් ලබාගෙන උත්පත්තියක් දැන් මේ ජීවිතේ ගත කරගෙන යනවා. මේ කාල සීමාව ඇතුළත මේ ගෞරවනීය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති
හාඳුරු ඉවර කළ පොඩි අදිෂ්ඨානයක් කරනවා. ඒක පොඩ්ඩක් අරන් යන්න.
ඉතින් මේ
මෙනු කියන්න තරගල
කියලා. ඔව්, මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති පරිදි මේ ධර්මයේ සත්‍යයි, මේ බුද්ධ රත්නයේ සත්‍යයි, මේ ධර්ම රත්නයේ සත්‍යයි කියන එක වැටහෙනවා. නමුත් මේක මේ මොළයට මේ ප්‍රඥාව වැඩිලා ඒ තුලින්ම මේ භව ගමන කෙටි කරගන්න එකට මේ ප්‍රඥාව තුලින්ම, තමන්ගේම ප්‍රඥාව තුලින් ඒ ගමන යන්න මේ අපිට ඒක එන්නේ නැහැ. භාවනාවත් කරනවා, ඒ තනියම තමයි කරන්නේ. පිරිත් පොත සම්පූර්ණ මෙත්තානිසංස සූත්‍ර, සති බොජ්ජංග සූත්‍ර, කන්ද පිරිත් ඒවත් කියවනවා. නමුත් මේ අර ඒක අර දැනුම, ප්‍රඥාව වඩවා ගන්න දැනුම ගන්න විදිහ නොදන්නා නිසා.
ඒකට තමයි කිව්වේ පොත බලන්න කියලා. පොත කියවන්න, පිරිත් පොත තියනවනම් ගිරිමානන්ද සූත්‍රේ ඒකේ තේරුම් ටික ගන්න. ඒවත් කමටහන්, ඒ වගේ ওই තේරුම තියෙන වෙන පොත් ටිකක් හරි ගන්න පුළුවන් නම් හොඳයි. ඕක ආයි කියවනම් ආයි පාරක් බලන්න. ඒ කල්පනා කරන එක, ඒක කියවන එක තමයි ප්‍රඥාව වැඩි කරන එක හේතුව.
එහෙමයි ස්වාමීනි. ඒක
අනිත් එක තමයි භාවනා යෝගී වෙන එක. තමන් ඇලිලා බැඳිලා තියෙන දේවල් පොඩ්ඩක් අඩු කරලා සීලයක්, සීලේ රකින්න දේවල් සංවර කරන, ඉන්ද්‍රියම් පිනවණේම අඩු කරන එකත් එක්ක ඉඳගෙන භාවනා කරන එක වෙනම කරන්න, කියවන එක වෙනම කරන්න. ඔච්චරයි සරලව කිව්වොත්. ওই දෙක කරනකොට තමන්ට තේරෙයි දිනෙන් දින යම් දෙයක් මොලේ අර පරිපූර්ණ භාවයක් එන්න පටන් ගන්නවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. තවත් මේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් තියෙනවා. අපිට එක දවසක භාවනාවක්ම දෙන්න තවත් එක දවසක් හෝ මේ පුණ්‍ය භූමියට වඩිනා ලෙස මම ඔබ
අපි බලමු. මට දැනෙනවා මෙහි අපේ ස්වාමීන් වහන්සේලා හින්දාත් දන්නේ මේ බොහොම අමුතුම පිරිසක් මට මෙහි දකින්නවා. ඉතින් මම අපේ ආයස්මතුන් වහන්සේටම මේවා කරනවා. උන්වහන්සේට මේ බුද්ධ වචනේ පණ ගන්නවලා උන්වහන්සේලා මේ කට්ටියට මනසට කෙලෙස් නැසන වැඩපිළිවෙල තවත් කරවන ක්‍රමයක් ලැබිලා දෙන්න කියලා. අනිවාර්යෙන් මම කොහේ හිටියත් ප්‍රාර්ථනා කරනවා ඒක අවදි වෙන්න කියලා පින්වතුලාගේ ජීවිතවලට. ඒක මම අදිෂ්ඨාන කරනවා කොහෙන් හරි ඉඳගෙන Tamanට මේවා පණ ගන්න ගන මේ හමුවිච්ච මොහොත බීජයක් රෝපණය වුණා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදුන් වහන්සේ සරණ කරගෙන පොඩ පොඩ වයස කාලයේ තව කල් යනකොට වෙන මොනවත් කල්පනාවෙන් නැතුව බුදුහාඳුර විතරක් කල්පනා වෙන තත්වයකට හිතන්න පින්වතුනි. තමන්ට ළඟයි ආදරණීයයි කියන කට්ටිය ඔක්කොම අපිට බය ඇති කරනවා. හිතන්න අපේ ළමයි දෙමාපියෝ ඥාති මොනවද ඒගොල්ලන් උනා අපිට බය ඇති කරනවා. බුදුහාඳුර විතරයි අපිට බය නැති කරන්නේ. ඒ බය නැති කරන උතුමන් වහන්සේ පොඩ පොඩ කල්පනා කරන එක වැඩි වෙන්න ඕනේ. ඒ බුදුන් වහන්සේම බලාගනි අපේ ඥාති ඔක්කොම අපි මේ ධර්මයට සරණ ගිහිල්ලා එහෙම ගියොත්. ඒකින්ද මම මතක් කරනවා ඒක වෙන්න සතරවරම් දෙවිරුන්ට සක්‍ර දෙවෙන්ට සහම්පති දිවිරාජන් වහන්සේට ඉෂිවරු මුනිවරු සිද්දල්ලට ගන්ධරුන්ට බෛරවුන්ට නාග නාගින්ට දිවිරාජුන්ට බ්‍රහ්මරාජුන්ට 33 කෝටිය කල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දිවිදේව තාන් වහන්සේලට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. ඥාති නොවිච්ච කෙනෙක් නැති හින්දා මේ ලෝකයේ සත්ව ලෝකයේ අවිච්චී ඉඳන් දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකටම මේ උතුම් නිවීම කරා යන්න මේ පින් අනුමෝදන් වෙන්න. 33 කෝටි කල්පශක්‍ය මහේශක්‍ය දේවතාන් වහන්සේලට මේ උත්තම ශාසනය ආරක්ෂා කරන නොපේන නොපෙනෙන අදෘශ්‍යමාන සියලු උතුමන් වහන්සේලට මේ පින් අනුමෝදන් වෙන්න. මේ ලංකා දෙරණේ මේ දහම් දූපේ ඉස්සරහාට මේ දහම මේ කර්ම ශය කරන තපෝ භූමියක් මේක. මේ බුදුන් වහන්සේගේ බුදු ශාසනය පිහිටලා මේක ඉන්දියාවත් මහා උත්තම සුන්දර භූමියක්. හැබැයි මේ ලංකා දෙරණ මණිකක් මුතු මණිකක් වගේ පිරිසුදු දහම පිරිසුදු මග තියෙන බුදුවරයෙක්ගේ වදන් ආරක්ෂා කරගෙන ආපු දෛවයේ තියෙන භූමිය. මේ උත්තම දේශය Tamanට කර්මේ निराකරන්න පුළුවන් තපෝ භූමිය. වෙන භූමි නෑ හැම පිංවතුනි. වෙන රටවල් කොහේ ගියත් භූතය යක්කු පිරිලා ශාසනයක් පීටල නෑ. මං ඒ තැන්වල ධර්මයේ දේශනා කරලා එනකොට මට සැහැන අමාරුයි හැම වෙලේම. මෙහෙට ආම මේ වාශාසයට මාම මාව සිසිල් කරලා සුවපත් වෙනවා. ඒක මං හොඳට අත්දකින්නවා. විශේෂයෙන්ම මේ වගේ තැන්වල ඉපදිලා අපි අපාය හොයාගෙන යන්න නරකයි. අපේ මේ තියෙන වටිනා පින මතු කරගෙන අපිට මේ ආත්මෙදී කර්මය ෂේ කරගෙන මමත් කොච්චර හැදුනේ වැඩුනේ පිට සම්පූර්ණ පරිසරයක ඒ උනාට ඉවක් වගේ සත්‍ය හොයාගෙන ධර්මය හොයාගෙන ඒ තරුණ කාලෙදිම මේක හොයාගෙන ආවා. ඊට පස්සේ මට ලංකාව තරම් වටිනත ලෝකයක් නෑ තැනක් නෑ. විශේෂයෙන්ම මාලිගාව මේ මෑතකදී මාලිගාවේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනකොට අපේ රටේ මිනිස්සුන්ගේ හදවත හොඳට තේරෙනවා පින්වතුනි. මේ පෝලිං ගැහිලා ඔහම වඳින්න කොහෙන් ආපු මිනිස්සුද මේ? මහා පෙරුම් පුරාගෙන එන පිරිසක් ඉන්නවා. ඒ වගේ මනුෂ්‍ය කොට්ටාශයක් මට එතකොට තමයි මේ ලංකාවේ කෑමද මිනිස්සුද ඉන්න තැන්ද හැම දෙයක්ම මේක මහා සුන්දරයි කියලා දැනෙච්ච එකම වෙලාව. නැත්තම් කවදාකවත් ජාතියක් වශයෙන් හිතන්න කැමති නැ. මේ කිසිම විදිහට එහෙම වෙන් කරන්න කැමති නැ. ඒ වගේ උතුම් ආත්මයක ඉපදිලා පරිසරයක මේ දහමත් එක්ක මම ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් ධර්මය තමන්ට ඒ දහම් ඇස පහල කරන දිසාවට තමන්ගේ ජීවිතේ ප්‍රතිපත්ති ශාසනය අවදි වෙලා යන වෙලාවක් වෙන්න. තමන් සතර අපායේ දොරටු වහගෙන දුක්ඛිත තත්වයකට පත් වෙන්නේ නැති ඒ උතුම් සුරක්ෂිත භාවය විශේෂයෙන්ම මේ බුදුන්ගේ ශ්‍රීපාදයේ ස්පර්ශයේ වෙච්ච අඩවියේදී ඒ උතුම් සත්‍ය මේ මිනිස්සු අතරට ඒක බිල්ඩින් තිබිලාමදි මේ අනිත් මොනවත් පිටිලාමදි මේ මිනිස්සුන්ගේ කෙලෙස් සිත්ුවපත් වේගෙන යන ඒ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති ශාසනය මේ සත්වයාට විශේෂයෙන්ම පෙරම් පුරාගෙන ආපු උත්තම පිරිසට ඒක ඉක්මනට ගෝචර වෙන කාලයක් වෙන්න ඕනේ. ඒ වගේ මේ ලංකා දෙරණේ සියලු මනුෂ්‍යයන්ට ඒ උතුම් දහම අවදි වෙන කාලයක් වෙන්න. මේ ලටේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි, ලෝකේ පුරාම ඉන්න මිනිස්යන්ට ඒ උතුම් සද්ධර්මයෙන් සංසාර බිය දුරු වෙන විදියට, ඒ රහත් දජේ මහිමය ලෝ සතුන්ට, ඒ සැනසෙල්ල සුවපත් වීම, ඒ හැම මිනිස්යාගේම ගින්දර නිවන, බුදුන් වහන්සේ ඒ පිහිටපු ශාසනය තුල උන්වහන්සේගේ මහා කරුණාවේ බිඳක් මේ ලෝ සතුන්ට රැකවරණයක් වෙන්න මේ කාලේ විශේෂයෙන්ම මේ ගිනි මේ පුරන්න වගේ යන කාලෙකදී අනිවාර්යයෙන්ම ඒ මහා පාරමී පුරණ ගුණ උතුමන් මහසලගේ ඒ ශ්‍රීපාද මනුලෝකයේ සත්වයන්ට ආයි දැర్శණය වෙලා ඒ රැකවරණය මුළු පෘථිවියටත් ලෝකයේ සියලු ධාතුවටත් සියලු ලෝතලවටත් සනසිල්ලක් සුවපත් වීමක් සිද්ධ වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. මේ හැමෝට මේ ධෛර්ය ශක්තිය ලැබෙන්න. අද කතා කරන්න එපා රාත්‍රියේ, කෑම ටිකක් ගන්න, පොඩ්ඩක් කොහොම ඉන්න, ටිකක් ඇඟ සැහැල්ලු කරගන්න, ඇඟ පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. සියලු ලෝ සත්‍යයන්ට උතුම් වාසික, විශේෂයෙන්ම ඔබ වහන්සේ වැඩපු උතුම් භූමිතලෙ ඒ උතුම් මහරහතන් වහන්සේලා 500ක් නමත් මේ උතුම් යුගයේ 2600කට කලින් පියදුමා ගුණපුරණ උතුමන් වහන්සේලාගේ ආයේ උතුම් ප්‍රතිපත්ති පූජාවේ තාලම්බන ප්‍රීතියෙන් සියලු නාට දේශයටත් රැකවරණය සිද්ධ වෙන පෘථිවියටත් ඒ උතුම් රැකවරණය ආරක්ෂා වෙලද පොසත් කරපේ සුපතිත්ව සංසාර පෙරපින මත්විත්ව කවදාක්වත් දුකක් නැති ඒ සතුට සනසිල්ල මේ සියලු දෙනාටම ලැබෙත්ව. ඔබටකින්ද ඔබටකින් පියනු අසරණ වෙච්ච නොපෙනෙන ලෝකවල ඉන්න මිනිසුන්ට මේව සල්දපු සියලු පරම්පරාවල වලින් ආපු බුදු ශාසනය ආරක්ෂා කරන් ආපු ඒ සියලු මනුෂ්‍යයන්ට සියලු සතුන්ට විමුක්තියක් සැනසීමක් වෙන්න. කවුරු හරි මෙහෙ ඇවිල්ලා ඉන්න හැමෝටම මොන හරි ගින්දරක් දුකක් තියෙනවා නම් මම ඒ කිව්වනේ බෝධින් වහන්සේ තව බුදු පිළිමේ ඒ කරන්න ඕන විදියක්. ඒ වගේම ලොකුම බෙහෙත තමයි අතරින එක. ඒක බණ පොත් ටිකක් එක්ක කියවලා බලලා ඒවත් එක්ක ගන්නකොට හැම විදියකින්ම තමගේ දුකට හේතුව නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් බය වෙන්න එපා. තමන්ට ඒ අවස්ථා ඔක්කොම තියෙනවා. මේ උතුම් මඩවියේ මහා තෙරුන් වහන්සේලාගේ එදා මේ ලෝක රටේ පිහිටපු ඒ උතුම් අධිෂ්ඨාන ශක්තිය එක් නිෂ්ක්ලේශී උතුමන් වහන්සේලා එපාලිය මේ මනුෂ්‍ය ලෝකේ ආයිපාඩ කෛලාසනාත නිවන් සරබ සංසාර පෙරපින මත වෙත්ව පොඩ්ඩක්ින්ද ඇඟ සැහැල්ලු කර සම්බුදුන් වහන්සේගේ මහා ගුණ ශක්තිය අදට ජීවමානව මේ ලෝකේ සැරිසරනවා. මේ ආපු හැමෝටම ශාලාවේ හා හැමතැනම ඉන්න හැම මිනිසෙකුටත් මේ නගරේ පළාතේ රට පුරාට ලෝකේ පුරාට ඉන්න මිනිසයන්ටත් සතුන්ටත් අමනුෂ්‍යයන්ටත් දේවතාන් වහන්සේලාටත් කාටත් වහන්සේගේ මහා කරුණාවේ අරමුණ මේ අඩවියට පා තබාගෙන ගියේ අනුහස සතුට දෙන්න. දාතේ පිසි විපෝතිය මං කතරගම ශාන්ත ලෝකේ පුරාණය
චාමර චත්ත විබෝසිත පාදෝ ඒසායිතුයිහ පිතානාරසිහ
ඒ මහා බෝසත් බලය මනුලුව සත්‍යන්ට දකින කාලය
රත් පෑයෙන් සිරී පායුද දිලෙනා සක්ලාකුණින් දෙක් විලෝමින් සැදුනා
ඇස් මිනුතු පහකට ඇස් පහකට
ඇඟ
සැහැල්ලු කරන් ඇස් පහකට
බැබැලෙනා අන්න බාලං පුත සමිදුන් වඩිනා සක්ක කුමාර ලෝකහිතාය ගතෝ නරවීරෝ ඒසායිතුයිහ පිතා නරවීරෝ